හොඳයි සාදු. 2019 වසරේ 3 වෙනි මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. සියලුම රසයන් අතර ධර්ම රසය ඒකාන්ත වශයෙන්ම දිනනවා. ඒ ධර්ම රසය අපද භුක්ති විඳිමින් මේ පැමිණ සිටින සියලු දෙනාද භුක්ති විඳිමින් සිටිනවා. තම තම නැන පමණ තම තමන් සංයෝජන දුරු කරගත්ත තරමට ධර්මය අවබෝධ කරගත්ත තරමට ධර්ම රසය විඳිනවා ඇති. මාර්ගඵලලාභීන් වහන්සේලා ධර්ම රසය විඳින්නේ ඒ ඒ මාර්ගඵලයේ තියෙන ස්වභාවයට අනුව. සෝහාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා සෝහාන් මාර්ගඵලයේ සුව විඳිනවා. සකදාගාමී තත්ත්වෙට දියුණු වෙච්ච කෙනා සකදාගාමී තත්ත්වයේ සුව විඳිනවා. අනාගාමී තත්ත්වයට දියුණු වුණු කෙනා අනාගාමී ඵලසුව ධර්ම රස විඳිනවා. අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටිය උත්තමයා අරිහත් ඵල සමාපත්තියේ සුව විඳිනවා. එනිසා ඔබ අවබෝධ කරගත් තරමට, කෙලෙස් ප්‍රහාණය කරගත් තරමට, ආසවක් ක්ෂය කරගත් තරමට ඔබ මේ සුවය විඳිනවා නේද කියලා ඔබ තුලින් ප්‍රත්‍යක්ෂ කටයුතුයි. මේ ලෝකේ රස විඳින්න තමයි කවුරුත් ආස. නමුත් බොහෝ දෙනෙක් දන්නවද නියම රසය, වටිනාම රසය, පැහැදිලි නිරවුල්ම රසය වින්දනය තිබෙන්නේ ධර්මය තුල බව? සුවිශේෂී පින්නතුනි, මේ ධර්ම රසේ, මේ ධර්ම රසේ දුකට පෙරලෙන්නේ නැහැ. ඒ නිසා තමයි සුවිශේෂී වෙන්නේ. ලෞකික රසයන් තිබුණත් ලෝකේ ඒ ඕනම දෙයක් උමතුවට, දුකට, පීඩාවට පෙරලෙනවා. ඒ නිසා ඒක විශිෂ්ට රසයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අදුක්ඛම සුඛ, දුකට කිසිමසේත්ම පෙරලෙන්නේ නැති සුවයක් තමයි ධර්ම රසය. ඉතින් දහම් රස විඳින, සුව විඳින පින්නතුන්, මේ දහම් රස සුව තව තවත් වර්ධනය කරගන්නට වීරිය ඇති කරගන්න ඕන, සතිය ඇති කරගන්න ඕන, ප්‍රඥාව ඇති කරගන්න ඕන. මේ දහම් සුවය රසය තව තවත් වර්ධනය කරාම රන් කරුවෙක් ඒ රත්තරන් වල දිස්නේ ලබා ගන්නේ අපි දන්න වචනය තමයි ඒක පොලිෂ් කරලා, එහෙම නැත්නම් මැදලා පිරිමැදලා. ඒ රත්තරන් වල තියෙන උපය දිලිසීම ලස්සන ගන්නවා. ඒ රන් කරුවෙක් කරන වැඩක් ඒක. ඒතකොට අපි මොකද්ද කරන්නේ? ඕ රන් කරුවෙක් කරන්නේ පින්නතුනි කුණු දුහවිලි ඒවයි බැඳිච්ච තෙල් වගේ දේවල් දුරු වෙනකන් අර පිරිමැදලා තමයි උපය ලබාගත්තේ. රජස් දුරු කරලා දුහුවිලි කුණු යැනි දේවල් අපි මොකද කරන්න ඕන? අපේ සිතෙත් තියෙනවා රජස්. ඒවට කියන වචනයක් තමයි කෙලෙස්. මෙන්න මේ රජස් දුරු කිරීමේ වැඩපිළිවෙලේ තමයි අපි ඉන්න ඕන. අපි තේරුම් අරගෙන තියෙනවා ලෝභය පුරුදු කළ යුතු ධර්මයක් නෙමෙයි කියලා. ද්වේෂය පුරුදු කළ යුතු ධර්මයක් නෙවෙයි කියලා දන්නවා. ද්වේෂය පුරුදු කළ යුතු ධර්මයක් නොවේ, ලෝභය පුරුදු කළ යුතු ධර්මයක් නෙමෙයි කියලා තේරුම් අරගන්නවා. මෝහය පුරුදු කළ යුතු ධර්මයක් නොවේ කියලා තේරුම් අරගන්නවා. දැන් එවැනි ආකාරයේ සිත් පහළ වෙන විට මොකද කරන්නේ? එවැනි ආකාරයේ සිත් පහළ වෙන විට එවල එවලෙම නිවන් අත්මිදිනවා. උදාහරණයක් කියතොත් සමාජයෙන් අපි හතුරෙක් දකිනකොට මඟ අරිනවා වගේ. සාමාන්‍යයෙන් අපි කටුවිත්තක් දැක්කහම අඩිය තියන්නේ මඟ අරිනවා. වලක් දැක්කහම ඒකට පණින්නේ වැටෙන්නේ අපි මඟ අරිනවා. ඒ වගේ සර්පෙක් දැක්කහම ඕ මඟ අරිනවා. ආන් ඒ වගේ තමයි තමන්ගේ කෙලෙස් දැක්කහම මඟ අරින්න ඕන. කෙලෙස් කියන වචනේ තේරුම පින්නතුනි කෙලෙසනවා කියන එක. එතකොට තමන්ව කෙලෙසන, තමන්ගේ හිත අපිරිසුදු කරන ඕනම දෙයකට කියන වචනේ මොකද්ද? කෙලෙස්. කෙලෙසන නිසා කෙලෙස්. මොනෝද කෙලෙසන්නේ? තමන්ගේ සිත කෙලෙසනවා, තමන්ගේ මේ ආත්ම භාවය කෙලෙසනවා, සාංසාරික ආත්ම භාවය කෙලෙසනවා, දුකට ඇදලා දානවා. අන්න ඒක නිසා අපි ඒවට කියනවා කෙලෙස්. සැබෑ ලෙස අවබෝධ කරගත්තොත් පින්නතුනි අපි අනිවාර්යෙන් කෙලෙස් වලට අකමැති වෙනවද නැද්ද? අකමැති වෙනවා. සර්පයා හරියට අවබෝධ කරගත්තොත්, පොඩි ළමයෙක් සර්පයා ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ පොඩි ළමයි? සර්පය දැක්කොත් අල්ලගන්නේ යතින්. දන්නේ නැති කමට දෂ්ට කරනවද නැද්ද? දෂ්ට කරනවා. එතකොට ළමයාට හානියක් වෙනවද නැද්ද? හානියක් වෙනවා. මොකද්ද හේතුනේ? නොදන්න කම. ළමයා ළඟ තිබුණු අනවබෝධය. එතකොට ධර්මයේදී අපි මතක් කරනවා මේ වැඩිහිටි වෙච්ච ළමයි අවිද්‍යාව නැමැති නොදන්නා කම නිසා කෙලෙස් නැමැති සර්පයා අල්ලගන්නවා. කෙලෙස් නැමැති සර්පයා අල්ලගෙන ඒවයින් දෂ්ට කරනවා. ඊට පස්සේ දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා කෑමරු දෙනවා. ඒවයි විස සිත පුරා දුවලා. සිත පුරා දුවලා, සිතෙන් ගත පුරා දුවලා. එහෙමනම් මේ කෙලෙස් වලින් දෂ්ට කෑම වළක්වා ගැනීම සඳහා කෙලෙස් සර්පයෙක් කොට සලකලා, කටුවිත්තක් කොට සලකලා, ප්‍රපාතයක් කොට සලකලා අපි ඒවයින් මගහැර යන්න භයානක තැනක් මගහැර යනවා වාගේ මගහැර යන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මේ ලෝකේ පුරුදු වෙලා ඉන්නේ තරහ ආවහම තරහ අල්ල ගන්න. ඒ නිසා තමයි ඔය ශිවරු ළඟට ගිහාම, මහා පඬිවර ස්වාමීන් වහන්සේලා ළඟට ගිහාම මේ පුජ්‍යලයා මැන බලනවා. මේ මිනිහා තරහ යන කෙනෙක්ද, තරහ අල්ල ගන්න කෙනෙක්ද කියලා බලනවා. මේ මිනිස්සයා අපහැදෙන මිනිස්සෙක්ද කියලා බලනවා. අචල ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්ද නැද්ද කියලා මැන බලනවා. තේරුණා නේද? මේ මිනිස්සයා පරිත්‍යාගශීලී කෙනෙක්ද කියලා බලනවා. මේ මිනිස්සයාගේ හිත කපටි හිතක්ද තියෙන්නේ කියලා බලනවා. මේ මිනිස්සයා බොහොම සාධාරණ යහපත් මිනිස්සෙක්ද කියලා මේ හැම දෙයකින්ම මැන බලනවා. ඒ වගේම මනස සිහියෙන් කටයුතු කරන කෙනෙක්ද කියලා බලනවා. ඇයි එහෙම බලන්නේ? ඒ වගේ ගුණාංග තියෙන කෙනෙකුට පමණයි පින්නතුනේ ධර්මය පිහිටන්නේ. එහෙම නැත්තම් ධර්මය පිහිටන්නේ නැහැ. අපි භාජනයක් ගණිද්දිත් බලනෝනේ මේ භාජනයේ ශක්තිමත්ද කියලා බලනවා. රත් වෙනකොට පුපුරයිද කියලා බලනවා. මේ භාජනයේ සිදුරු තියනෝද කියලා බලනවා. ඒ වගේම මේ භාජනයේට දරා ගන්න ගැනීමේ හැකියාව තියනෝද කියලා බලනවා. ඊට පස්සේ තමයි අපි මේ වලඳක් වුණත් ගන්න ඒ විදිහට පරීක්ෂා කළා. ඉතින් පින්නතුනේ ඔබේ සිතත් එහෙම ලෝකේ පරීක්ෂාවට ලක් කරાવી ලක් වෙමින් පවතිනව ඇති. මුලින්ම ඔබට පරීක්ෂාවකට ලක් වෙන්න කලින් ඔබට පුළුවන් උපකල්පනය කරන්න. උපකල්පනය කරන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් ඒක හොඳ නෑ කියලා. අපි හිතමුකෝ තමන්ගේ ඉන්නවා. තමන්ගේ හිත බැඳුණු කවුරු හරි ඉන්නවා. මාවෙක්, දුවෙක්, පියෙක්, ස්වාමියෙක්, ස්වාමිදියණියක් වෙන්න පුළුවන්. කවුරු හරි වෙන්න පුළුවන් තදින් බැඳිලා ඉන්නේ. අපි හිතමු ජීවිතේ ජීවත්ව සිටියේදී සමුගෙන යනවා. කියන්නේ පා වෙලා අයින් වෙලා යනවා. මොන වගේ මනසක්ද ඇති වෙන්නේ, මොන වගේ සිතුවිලිද ඇති වෙන්නේ, මොනවද තමන් කරන්න කියලා බලන්න. තේරුණා නේද? එහෙමත් නැත්නම් ජීවිතෙන් සමුගෙන යනවා. කවදක හරි තමන් බලන්න ඕන, උපකල්පනය කරලා බලන්න ඕන. ඇත්තටම තමන්ගේ හිත ගන්න පිළිතුර මොකද්ද? ගන්න නිගමනය මොකක්ද කියලා බලා ගන්න ඕන. ආන්න එකෙන් තේරුම් ගන්න පුළුවන් තමන්ගේ හිතේ ස්වභාවය. ඊළඟට තමන්ටත් කවදක හරි, ඒක අනුන්ගේ දිහා විතරක් නෙමෙයි බලන්නේ, තමන්ටත් කවදක හරි ඕ ඒ හැමදේම දාලා මැරිලා යන්න සිද්ධ වෙනවා. මහා ලොකු කාලයක් නෑ, තා අවුරුදු 50ක් ඇතුළත. එයන් කල්ප කෝටි ගණන් සිය ගණන් තියෙනවා වගේනේ. තා අවුරුදු 50ක් හැඩක් ඇතුළත මෙතන ඉන්න අය කෙනෙක්වත් දකින්නේ නෑ. මං ජීවතුන් අතර හිටියෝ 2050 හරි දේශනයක් කරොත් එමු. මෙතන එක්කෙනෙක්වත් එනේද? මේ ඉන්න එක්කෙනෙක්වත් නෑ. ෆොටෝ එකක් පෙන්නලා කියන්න වෙන්නේ මෙන්න මේ වගේ කට්ටිය ඒ කාලේ බණ ඇහුවා ඇවිල්ලා කියලා. දැන් ඊළඟට මේ හිතට මේ උපදේශය අරගෙන නිවැරදි ප්‍රඥාවක් හදා ගන්න ඕන. අතහැරීමෙන් යුක්තව ඇත්තනේනම් මොනෝද මෙච්චර මේ අල්ලගෙන අරකට මේකට මිරණ්ඩු කරන්නේ? ඈ මාත්‍ය පොඩ්ඩක් රෑ වෙලා ආවයි කියලා රණ්ඩු කරනවා. ඈ කෑමකට ලුණු මදි කියලා රණ්ඩු කරනවා. තමන්ට මාලයක් අරන් දුන්නේ නැහැ කියලා, කරාබු අරන් දුන්නේ නැහැ කියලා රණ්ඩු කරනවා. ඇඳුමක් අරන් දුන්නේ නැහැ කියලා රණ්ඩු කරනවා. අරයාට ලොකු එක දුන්නා, මට පොඩි එක දුන්නා කියලා රණ්ඩු කරනවා. ඉතින් බලන්න, එතකොට මේ දේවල් මේ ඥානය පහළ වුණාම ওই රණ්ඩු එකක්වත් තේයිද? එන්නේ නැහැ. අඩු බුද්ධිය නිසා තමයි, අඩු ඥානය නිසා තමයි ඔය ඔක්කොම රණ්ඩු වෙන්නේ. පන්සල් වල එහෙම තියෙනවා, අරයා ලොකු වුණා, මෙයා ලොකු වුණා, අරයා ලොකු කරගත්තා, මේ ලොකු කරගත්තා, හේ මේ කියලා හරි රණ්ඩු. මෙහෙනම් නේ මේ කවුරුවත් එන්නේ ලොකු වෙන්නවත් පොඩි වෙන්නවත්, කවුරුත් ධර්ම අවබෝධය පිණිස තමයි මහන්සි වෙන්නේ. ලොකු කෙනාටත් පොඩි කෙනාටත් ඉතින් ඉන්නේ ආනන්ද හාමුදුරුවම තමයි. ඒ අතර කවුරුත් නැහැ. වන් මෑන් ෂෝ එකක් වගේ ආයි කිව්වොත් කිව්වා එච්චරයි ෆයිනල් ආන්සර්. ආයි දෙන්න තුන්දරෙක් ලේ කල්ලා රෙම්මෙන් කියලා අහන්න යන්න ඕනේ. එහෙම කට්ටිය හිටියත් එහෙම උදව් කරන්න සබාවතිලා ඒ සියලු දෙනාම ඔව් හිත දිහා තමන් බලන්න. මේ හිත පරදින්න කැමති නෑ. එහෙම නේද? දැන් ඔබගෙන් අහුවොත් ඔබ අල්ලපු පුටුවේ ඉන්න කෙනාට පරදින්න කැමතිද? නෑ මං කැමති නෑ එයාට පරදින්න. මම මොකටද? මම කවුද? එයා කවුද? එහෙම හොයන්න බැලුවොත් එහෙම හිත ආනවද නැද්ද? එහෙම හිතනවා. පරදින්න කිසිම හේතුවක් නෑ. මං එයාට වඩා උගත්, මට එයාට වඩා ධනෙ තියෙනවා, මට එයාට වඩා තියෙනවා, මට ඒ මට නැති වුණාද අපේ පුතුන්ට තියෙනවා කියලා හරි සමහර වෙලාවට මොකක් හරි හේතු සාධිත අපි කවුරුත් පරදින්න කැමති නැහැ. තව කෙනෙකුට හරි කමක් නෑ ඒකට. ඕන්නෑ. එහෙම පරදින්න ඕන්නෑ. ඔබ කැමතිද බුදුහාමුදුරන්ට පරදින්න? බුදුහාමුදුරුවන්ට පරදින්න, ජේසුස් වහන්සේට පරදින්න. නබිතුමාට හරි පරදින්න. මං හිතන්නේ ඒ ශාස්ත්‍රවරු හොඳ අය, පස්සේ ඉන්න මිනිස්සු තමයි සවුත්තුනේ කියලා. ඒ නිසා අපි ඒ ශාස්ත්‍රවරුන්ට ගරු කරමුකෝ. මේ වනචාරී මිනිස්සු කොහොම හරි දහමට ගත්තට පරදින්න කැමතිද අපි බුදුහාමුදුරුවන්ට? බුදුහාමුදුරුවෝ පුජ්‍යලයක් වශයෙන් ගත්තොත් පරදින්න කැමති නෑ. වෙනතුනේ කොච්චරද කියනවනම් බුදුහාමුදුරුවෝ බුදු වෙලා ආවත් පවුලේ ඥාතීන් වැන්දේ නෑ කිව්වහම මනපොතේ තියෙනවනේ නේ. ඇවිල්ලා මහරජතුමාගේ වඳින්නේ යසෝදරා වීතින් කොහොමත් ඉතින් කකුල් දෙක අල්ලලා වැටට එක්කෙනානේ. එයා කොහොමත් කකුල් දෙක අල්ලගෙන වැටිලා ඇඬුවා තමයි. අනිත්‍යුම් රාජාභරණ දාගෙන ඔටුනු දාගෙන බෙල්ල කෙලින් තියන් ඉන්නෝ කොන්ද පාත් කරලා වඳින්නේ. අපේ තාත්තා වගේ ඒකට වඳින්නේ. ඌ පොඩි ළමයෙක් හරි කවුරු හරි එක්කන් ඇවිල්ලා මේක කළා අත් දෙක එකතු කරලා පොඩි ළමයට කියලා වන්ද ඕන. ඒ විදියට චුට්ටක් වඳිනවා. අර මාන්නේ තියෙන හොඳට අර පසක බීඩවල අර සද්දායෙන් ඔළුව තියලා එහෙම වඳින්න බෑ. අම්මා වඳිනවා ඒ වගේ. තාත්තා වඳින්නේ මාර යකි. ඒ උනාට බණ ටික අහගෙන යනවා. බණ ටික අහලා කියනවා හොඳයි කියලා. මේ බණ එපා වෙලා හිටපේ කියන ගියා හාමුදුරුවරු ගණන් ගන්න වැඩි. ඒ වුණත් මගේ බණ ටික අහනවා. ඒක ලොකු දෙයක්. ඒ මොකද්ද? ඒ තමයි ඔව් පීතෘ මාන්නය. මේ මගේ කොල්ල මේ පොඩි එක මම මූට කණෙන් ඇදලා ගහලා හදලා තියෙනවා. මූට වදින්න මං කියලා හිතෙනවා. ඒ හැටි නමුත් කවදක හරි සැබෑදැනට આવොත් ආධ්‍යාත්මික පරිවර්තනයක් આવොත් තමා තුලත් පුජ්‍යලයක් නැති වුණොත් මෙතනත් පුජ්‍යලයක් නැහැ කියලා දැනගත්තොත් මාන්නය සිඳෙනවා. මාන්නය සිඳෙනවා. මාන්නය සිඳෙනවා. මම බලනෝ පින්නතුනේ පෞද්ගලික වශයෙන් මට කොතනද ජීවත් වෙන්න බැරි, කොතනද ඉන්න බැරි කියලා බලනවා. මානසික වශයෙන් බලනවා. දහත් මුල ඉන්න බැරිද? ගල් ගුහාවකට ගිහිල්ලා ඉන්න බැරිද? කොතනද ඉන්න බැරි? රජමාලිගාවක ඉන්න බැරිද? අතේ සතේ නැතුව ඉන්න බැරිද? සියල්ල ඇතුව ඉන්න බැරිද? අරම වෘතත් නැහැ පින්නතුනි. හැම තැනකම බුදුහාමුදුරන්ට වැඩ ඉන්න පුළුවන්. හැබැයි කිසි තැනක ඇලිලා නැහැ. මේ සිත ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ කියන්නේ මේ අර එපයි එපයි කියලා හිතන ප්‍රතික්ෂේපය නෙමෙයි. ඒ සිතේ තියෙන විමුක්තිදායි ස්වභාවය. මේ බෞද්ධයෝ දන්නේ නැහැ නොඇලෙනවයි කියන එක. බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ ගැටෙන එකට තමයි නොඇලෙනවයි කියලා කියන්නේ. ඇලර්ජි වෙන්න ඕනේ දේ. යන්නේ එයා තමයි ඕ නොඇලීම කියලා කියන්නේ. දැන් ඔය නොඇලීමේ ඉන්න පිරිස කරන මොකද්ද? ඉතින් අර ඒකේ දියුණුවේ ඉන්න අයට ඉරිසියා කර කර ඉන්නවා. මොකද්ද කිව්වහම එයා කියනවා මම අනුගමනය කරන්නේ දහමක් කියලා. සෙරෙප්පු නොදා ගිහිල්ලා සෙරෙප්පු දාන එක්කෙනාට බයිනෝ. එතකොට කරාබු දෙක ගලවලා තියලා ඇවිල්ලා සිල් ගන්න කරාබු දාගෙන සිල් ගත් එක්කෙනාට බනිනවා. එතකොට ඒක නොඇලීමද? නොඇලීමද? මේකට කියන්නේ ද්වේෂය, ගැටීම. ඒක නෙමෙයි නොඇලීම කියන්නේ. ඒක නෙමෙයි. ලෝතුරා බුදුහාමුදුරු ගල්තලාවක් ආසනය කළා දුන්නාම උන්වහන්සේ එතන වැඩ ඉඳගෙන බණ කියනවා. ඉතාම දිලිඳු කුෂ්ඨ රෝගියෙක් වේවා, දාසියෙක් වේවා, කුල හීනෙක් වේවා, කසල සෝදකෙක්, නගර සභාවේ ඉන්න මිනිස්සෙක් වගේ කෙනෙක් වේවා, ඒ මිනිස්සුන්ට අවුරුද්දට හරි නත්තල් දවසට හරි මොනවා හරි පාර්සලයක් දුන්නට ගෙට වද්දගෙන සම්මුඛ සාකච්ඡාවක් කරන්න කැමතිද? කැමති නෑ. මෙන්න ඔයාලට ෂර්ට් එකක්, මෙන්න කලිසමක්, මෙන්න මේක ඔයගොල්ලන්ට අවුරුද්දට තියාගන්න කියලා දෙයි. එච්චරයි. එතනින් එහාට දුන්න මේ එතනින් මෙහා සම්බන්ධයක් නෑ. මේ මිනිස්සගේ ප්‍රශ්නයක් හොයන්නේ ඉගන්නෙකුට මෙන්න 100 තියෙනවා කෑම වෙලක් කනවා කියලා දන්නවා. එතනින් ඔබට ගිහිල්ලා 100 කොහොමද, ආච්චියේ කොහොමද, ඔයා මෙතෙන්ට ආවේ කොහොමද, ඔයා කරේ මොකද්ද කියලා හොයන්නේ. එහෙම හොයලා බැලුවොත් තමයි තේරෙන්නේ එයාගේ කර්ම දෝෂයක්ද, පුජ්‍යල දෝෂයක්ද, නැත්නම් සමාජීය දෝෂයක්ද, දරුවන්ගේ දෝෂයක්ද කියලා බලන්න පුළුවන්. මට හැකි පමණට මම හොයන්න බලන්න යනවා. සමහරලාට හොයන්න බලන්න ගිහිල්ලා හිඟන්නගෙන බැනුම් අහලක් තියෙනවා. මේ කීයක් හරි හම්බ කරන්න තියෙන වෙලාව හම්දුරනේ ගෝහන්ස යන්න කීප වෙලාවලුත් තියෙනවා. වෙලාව නැහැ. කීයක් හරි දුන්න නම් ගෝහන්ස යන්න. මේ කීයක් හරි හම්බ කරගන්න වෙලාව කියලා. බුදු කෙනෙකුට පුළුවන්. බුදු කෙනෙකුට පුළුවන්. ඒයි ඒකට හේතුව මානය සිඳලා දෙන්නේ. මානය සිඳලා කිව්වම අපි හුදෙක් හිතනවා මේ අර හැමෝටම වඩා ටිකක් ඉහළින් වැඩ කිරීම කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් එයා හිතනවා මේ මානය සිඳලීම කියන්නේ හැමෝටම මේ යටහත් පහත්ව ඉඳීම කියලා. එහේ යටහත් පහත් ඉඳීම මානය සිඳලීමක් නෙමෙයි. පාපිස්සක් වගේ ඉඳීමත් මානෙ සිඳලීමක් නෙමෙයි. ඒව ගැනෙන්නේ හීන මානෙට. කාටවත් යටහත් පහත්ව ඉන්න ඕනේ නැහැ. ඒක මේ මානෙ සිඳලීම කියන එක සිදුවන්නේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ. බාහිරය තුළ නෙමෙයි. සිතේ තියෙන දේ තමයි වැදගත්. හදවතේ තියෙන දේ තමයි වැදගත්. ඒකනේ වැදගත්. මේ දවසක් රටක ගිහිල්ලා බණ ටික කියලා එද්දි ඔය ඕමාන් රටේ මම බණ කියලා එද්දි ටික මහත්මේ මා වාහනේ කරගෙන එනකොට එයාපෝට් එකේ මම එතුමන්ට කිව්වා ඔබතුමා මාත් එක්ක ඔය සුහදව කතා කර කර ආවට ඔබතුමාගේ හිතේ මං කෙරෙහි පැහැදීමක් නැහැ. මං ගැලින්ම කිව්වා ඔබතුමාගේ හිතේ ඔබතුමා උඩින් මාව නිකන් ඉච්ඡාවට කතා කර කර ආවද ඔබතුමාගේ හිතේ මගෙරෙහි පැහැදීමක් නැහැ. මං කෝ ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔබට අදාළ ප්‍රශ්නයක්. හැබැයි තව අවුරුදු 10ක්
පහළොවක් ගියහම තේරෙයි එදාට ඒක තේරුම් ගන්නේ. එතකන් අර අල්ලගත්ත එක එක හාමුදුරුවරු ඉන්නෝ එක එක ප්‍රතිපත්ති තියෙනවා ඒක නිසා මන් දිහා බලන්නේ කොහොමද? ඔව් ප්‍රතිවිරුද්ධකෝ බලන්නේ. අර වෙනත් ආගමිකෙක් තවත් ආගමිකෙක් දිහා ඔරවල බලනෝ වගේ. දැන් සමහර රටවල් වල මුස්ලිම්ස්ලා එහෙම බලන්නේ එහෙම අපි නිකන් කන්න වගේ බලනෝ මොන හේතුව කරද කියලා හිතන්න බෑ. ඕමන් රටේ ගියාමත් එහෙම ඒ ඉන්න පොලිස් කාර්යෝ පව දත් මිටි කාලා අපි දිහා බලන්නේ. ඒ නිසා හරි භයානකයි. ඒ නිසා මේ මුස්ලිම් රටවල් වල විශේෂ ඒ ආරක්ෂක වගකී යුත් එක්ක තමයි යන්න තියෙන තනියෙන් එහෙම යන්න ඕද නැහැ. මොනවා හරි දාලා හරි හිරේ දාන්නත් ඉඩ තියෙනවා. බැරි කමක් නැහැනේ. ඒක හරි භයානක තත්ත්වයක්. එතකොට මේ ප්‍රතිවිරෝධතාවය හට ගන්නවා. හිත ඇතුලේ ගැබ් වෙච්ච එකක් තමන් අල්ලාගත්ත පදනමට විරුද්ධ නිසා. ඒ විරුද්ධ වෙන්න ලොකු හේතුවක් ඕනේ නැහැ. මේ ශ්‍රී ලාංකිකව හිටපු සෞදි අරාබිය වැඩ කරන කාන්තාවක් අහලා තිනෝ උඹලා ඔච්චර බුද්ධත් එක්ක තරහ මොකද කියලා ඇහුවලු. මොකද්ද උඹලට කරපු හානිය? ඒ ද්වේෂයේ ස්වභාවය මේ කියලා දෙන්නේ. ඒ ගෑනු කෙනා කියනවලු මේ බුද්ධ කියලා තියනවලු මේ මැරුණාම මිනිස්සු පුච්චන්න. ඒක හරි නරකයිලු. දැන් උන් පණ පිටින් මිනිස්සු පුච්චනවා. අපි මලාව පුච්චනවා කියලා ඒක වැරදිලු. ඒක නිසා තියනවලු. ඉතින් කතෝලික ආගමයට පොඩි සම්බන්ධයක් තියනවලු මොකද කියලා ඇහුවලු. මේ සියලුම මිනිස්සු හදලා තියෙන්නේ මැට්ටෙන්. අන්න ඒක ඒ බයිබලෙත් තියෙන නිසා අපි ක්‍රිස්තියානි ආගමත් එක්ක ඒක එකතු විලු. ඇත්තටම එකතු ඒක නිසා නෙමෙයි. උන් ඇමරිකාවට බයයි ඒක නිසා. අවුත්තුනොත් ගහලා දාන්නේ මිනිස්සු තමයි. ඒ නිසා මේ පොඩ්ඩක් ඒකට තියෙන මේ ඇමරිකන්ස්ලාගේ මේ කට්ටියගේ බෙලි කපන්නේ. ඔය ලංකාවේ මිනිස්සුන්ගේ තමයි බෙලි කපන්නේ. ඒකයි හේතුව. ද්වේෂී උල්පත උපදින විදිය පවතින විදිය මෝහය හැදෙන විදිය ඔන්න බලන්න මාන්නේ. ඔය ඔක්කොම කියලා වෙන්නේ යම් කිසි මාන්නයක්. ආගමික මාන්න තියෙනවා, ජාතික මාන්න තියෙනවා. තේරුණා නේද? දැන් අපි ගියා යාපනයේ පැත්තේ. උන් පුදුම විදියට මේ යාපනය කියන එක අල්ලගෙන තින්නේ. ශ්‍රී ලාංකික නෙමෙයි අපි යාපනේ මිනිස්සු. සමහරලාට අපි නාන්න කියලා පොකුණක් වගේ තැනකට ගියා උන්ට හිතුනොත් එහෙම මේ අපි නාන්න හදන්නේ එතන කියලා උන් හිතන්නේ අපි නෑවොත් එතන අපිරිසුදුයි කියලා. උන් කරන්නේ අර වටේ ඉන කොල්ල ටික ඇවිල්ලා ඔක්කොම එක දඩි බිඩි ගාලා නටලා විනාශ කරලා නාන්න බැරි වෙන විදියට හදනවා. ඒ කියන්නේ අපේ ප්‍රදේශය ඇවිල්ලා තොපිට නාන්නවත් දෙන්නේ නෑ කියන මට්ටමට වැඩ කරනවා වැඩි. එතකොට ඒ දේශීය පසුබිම අර පුදු මනසට මෝඩ මනසට දීලා තියෙන්නේ වෛරයෙන් බලන්න පුරුදු කරලා තියෙන්නේ. ඉතින් අපිට එච්චර ලොකු මාන මිත්‍යා දෘෂ්ටික නැහැ මේ බෞද්ධයයට බනහන අයට. සියුම් මාන අනුශේෂ නැද්ද? අර වගේ මහ කැතමාන නැහැ. එහෙම දැඩි ක්‍රෝධයෙන් බලන්න වෛරයෙන් බලන්න වතුර ටිකක්වත් මිනිස්සුන් නොදෙන තත්ත්වයක බලන්න එහෙම නැහැ. අපිට තියෙන සියුම් සියුම් දේවල් තියෙන මිත්‍යා දෘෂ්ටිය තියෙනවනේ අගයන් නේද? පරම මිත්‍යා දෘෂ්ටිය තියෙනවා, මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. එතකොට මේ යම් යම් දේව ඇදහිලිත් එක්ක පමණක් ලබ්ධික වෙච්ච ජාතීන් එක්ක ලබ්ධික වෙච්ච ආගම් එක්ක ඕනෝට වැඩිය ලබ්ධිකයෝ වෙච්ච දැන් බුද්ධාගමේ හරි ලබ්ධිකයා වෙච්ච කෙනා ළඟ තියෙන ඔය මාන්නේ මම දැකලා තියෙනවා. එහෙම බෞද්ධ මාන්නයෙන් පෙළෙන අය, ආගමික මාන්නයෙන් පෙළෙන අය අනිත් ආගම් වල තියෙනවා. කොහෙන්නවද? කාළඟ තිබුණත් වැරද්ද වැරද්දම තමයි. දැන් මේ ලෝකේ ඉන්න තුනේ මෝඩයෝ රැලක් ඉන්නෝ පූජකයෝ. උන් හදන්නේ ආගමිකයෝ. කියන්නේ ජාතිකයෝ ආගමිකයෝ විතරයි උන් හදන්නේ. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පූජකයෝ පිටසක් ඉන්නවා. ඒ පූජකය හදන්නේ ආගමිකයෙක් හරි ජාතිකයෙක් හරි නෙමෙයි. ඒ පූජකය හදන්නේ මිනිස්සෙක්. ඒ කියන්නේ උසස් මනසක් ඇති කෙනෙක්. දැන් මෙතන ඉන්න විවිධ ආගම්වල ඉඳලා මූලාශ්‍රව තියෙන අය, කවලං අය ඉන්නෝ, ඍජුව ආගම්වල හිටපු අය ඉන්නෝ. ඒ කොයි කෙනා ළඟ වුණත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සෑදෙන්නේ තවත් ආගමික කොට්ටාසයක කෙනෙක්, තවත් ජාතික කොට්ටාසයක කෙනෙක් නෙමෙයි. වෙන ආගමික වැඩසටහනකට කාලයක් ගියා නම් දෙකක් ගියා, තුනක් ගියා, හතරක් ගියා කියන්නේ නැද්ද අපේ ආගමට බැඳෙන්න කියලා? කියනවා. මොකද අපිට ඕන ආගමිකයෙක්, ඔලු ගෙඩි ඕන කට්ටිය. මෙහේ අවුරුදු 100ක් ආවද අපි කියනවද උඹලා අපේ ආගමට බැඳියන් කියලා? එහෙම එකක් නෑ. එහෙනම් තේරුම් ගන්න, ලෝකේ ආගමිකයෝ ජාතිකයෝ හදන මෝඩ පූජකයෝයි මේ ලෝකේ මිනිස්සුයෝ හදන ශ්‍රේෂ්ඨ උත්තරීතර පූජකයෝයි හඳුනා ගන්න මොන ආගමේ හිටියා. කෝ මිනිස්සෙකුට ආගමක්, කෝ මිනිස්සෙකුට ජාතියක්, කෝ මිනිස්සෙකුට වර්ගයක්? ඒ සියල්ලක්ම මිත්‍යා දෘෂ්ටියේ පදනම් කරගෙන, මාන්නයේ පදනම් කරගෙන අන්ධ බාල මෝඩ මිනිස්සු හදපු දේවල්, අඥාන මිනිස්සු හදපු දේවල්, තුච්ච මිනිස්සු හදපු දේවල් නිග්‍රහ කළ යුතුයි. ඒ මිනිස්සු පඩික්කම් වැනි, වැසිකිලි වලවල් වැනි ඇති නේ, ඉරවැඩි කියන්න ඕනේ. ඒ විදිහට අඳුන ගන්න ඕන. මිනිස්සු තුළ මාන්නයක් ඇති කරන අය, ද්වේෂය ඇති කරන අය පඩික්කන් දේශකයෝ, වැසිකිලි වලවල් වැනි දේශකයෝ මේ ලෝකයේ මිනිස්සයා තුළ උපදවන්න ඕන මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වය අපි මෙතන මාන්නයක් හැදුවේ නැහැ, ද්වේෂයක් හැදුවේ නැහැ. ද්වේෂය හදන අයට එරෙහිුණා විතරයි. තේරුණාද? ද්වේෂය හදන්න නරකයි කියන එකට එරෙහිුණා විතරයි. ඒත් ද්වේෂයක් හැදුවේ නැහැ. මොකද එහෙම නිග්‍රහ කළ යුත්තට ඒ නිග්‍රහ සීලී ස්වභාවයක වචනේ ලබා දුන්න නැත්නම් එතනින් ඒ මනුස්සයා පරිවර්තනය වෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට ඒ ඉන්න තැන තියෙන නොසුදුසුකම කියලා දෙන්න ඕන, අලුත් තැනට එන්න. මේ මානවය මානයේ නැමැති ආශ්‍රවය ඔබ තුළ දුරු කරගන්න ඔබට මේ ධර්මයේ දකින්න පුළුවන්. මානය දුරු කළ ශ්‍රාවකයෙක් වෙන්න, මානය දුරු කළ ශ්‍රාවකයෙක් වෙන්න. ඊට පස්සේ පින්නතුනේ ඒ මානය දුරු කරපු කෙනාට පින්නතුනේ තියෙන අභිමානය. මොකද මේ අභිමානය කියලා කියන්නේ? තමන් මානය නැති, ලෝභය නැති, ద్వේෂය නැති, මෝහය නැති කෙනෙක් කියන අභිමානය තියෙනවා. එතකොට කෙනෙක් බලන්න පුළුවන් මානය තියෙන කෙනෙක් චෙක් කරලා බලන්න, එයා කියනෝ අර මානය දුරු කරපු කෙනාට අර මානයට යටත් වෙන්න කියලා. ඒගොල්ලෝ මානයට යටත් වෙන්නේ නැහැ. අනේකත් මතක තියාගන්න. මානය දුරු කරපු කෙනෙක් මේ ලෝකේ මානය තියෙන කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. හේතුව දුරු විය යුත්තේ තියෙන්නේ මානය තියෙන කෙනා ළඟ මිස මානය නැති කෙනා ළඟ නෙවෙයි. ඒ යටත් නොවන්නේ මානය නිසා නොවේ, මාන්නයට යටත් වීමට අවශ්‍ය නැහැ කියන නිසා. ඒක මාන්නෙන් දරාගෙන නෙමෙයි. මාන්නේ තියෙන කෙනා ලෝභ ద్వේෂ මොහ වලින් ඉන්නේ. මාන්නේ අඳුන ගන්න ඕන නම් දේශපාලකයේ දිහා පොඩ්ඩක් දිහා බලාගෙන ඉන්න. ටක් ගාලා ඔබට අඳුන ගන්න පුළුවන්. දැඩි මාන්නේ. එහෙමත් නැත්නම් පන්සල් හතරක් පහක් අයිති විහාරාධිපති මහානායක කෙනෙක් දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. මාන්නේ අඳුන ගන්න පුළුවන්. සැනසිලි දායක මූණක් නැහැ. පිරිසුදු මනසක් නැහැ. මාන්නෙන් ඉපිලිලා ඉන්නේ. ඒ වගේ තැනකට ගිහිල්ලා ඔබට සිද්ධිනා ගන්න ඕන නම් ඔහුවම වර්ණා කරන්න. ඔබ වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි කියලා ඉන්න පුළුවන්. ඔබතුමා හරි ශ්‍රේෂ්ඨයි කියලා ඉන්න පුළුවන්. අර හොයියා කියන්න ඕන. එහෙම කියනකොට අර මාන්නේ පූර්වට පිබිදෙනවා. පිබිදුනාම මෙන්න මේ වැඩේ ඉක්මනට කරලා දෙනවා කියලා කියන. මාන්නෙන් තමයි ඉන්නේ. ওই කාන්දා උදවියෙම හරි මාන්නෙන් ඉන්නවා. මේක තේරුම් ගන්නෝ තරුණ කොල්ලෝ. මොකද කරන්නේ? මාන්නේ වරුණා කරනවා. වරුණා කරනකොට කොහොමද හිතන්නේ? මෙන්න මුරුන් ගත්තේ නගිනවා. හරි ලස්සනයි කියලා කියන මේ පට්ටපල් කැතයි එහෙනම් ලස්සනයි කියලා කියනවා ඈ නොයිකුත් වර්ණාවල් වලින් කියනවා ඇපල් ගෙඩි ගස්ලබු ගෙඩි ඔය පේර ගෙඩි ඔක්කොම දාලා කියනවා ඊට මල් ගත්තාම වරා මල් පිච්ච මල් කනේරු මල් ඔක්කොම කියනවා ඒ වගේ කියලා කොහොම හරි තියෙනවා. මේ මාන්නයක් තියෙනවා. දැන් මට සමහරලා අයට කියන ඇවිල්ලා හඳුනගේ බන නියමයි මාර. මං දන්නවා මාර බව. මට මොකටද මාර බව කියන්නේ? අද බන නියම ටොප්. ඉතින් ඔබට ටොප් නම් ඔක පිළිපැද පියකෝ. යකෝ මට ඔක ටොප් එක කියන්න ඕනේ. මම දන්නවනේ. මං කියපු බන මම දන්නේ නැද්ද? ඈ ඒක ටොප්ද නැද්ද කියලා. විචාරකයෙක් වෙලා විනිශ්චයකයෙක් වෙලා තමන්ගේ පිළිබඳව සැනසීමක් ලැබුවා කියනවා නම් ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. ඒ ගැන විචාරකයෙක් විනිශ්චයකයෙක් වෙන්න තමන් සුදුසු තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා නම් අන්න කමක් නැහැ. එනිසා මානෙ දුරු කරන්න. මානෙ දුරු කළ කෙනෙක් කොයි වගේද උපමා කරන්න බලන්න. මතක් කරන උපමාව බල්ලෙක් වගේ නෑනේ. බල්ලෙක් ඉතින් මානෙ දුරු කරලා වගේ නිකන් නැට්ටවනවනේ ඉන්නව නෑ වදිස්සෙම. ඒ සාමියට විතරයි නේ. වෙන කෙනෙක් ආපු ගම හපා ගන්නවා. සමහර බල්ලෝ නම් ඉන්නව හැමෝටම නිකන් ඒ ජාතිය හැටි. ඒ උනාට අදිමානෝති කුක්කුරෝ කියලා දේ නෑ. අදිමානයෙන් යුත්තෝ හිටියම් බල්ල වෙලා උපදිනවා කියලා නෑ. මානයෙන් කුක්කුර වෙනවා, අදිමානයෙන් රිලව් වෙනවා කියලා. මන් දන්නේ කොහොමරි වෙනවා කියලා. කතරගම ගියාමත් සමහර අය කියන්නේ මේ ඉස්සර හිටපු කපුව කියලා. කලින් හිටපු දියවඩන නිලමෙලා කපුව ටික තමයි මේ ඉන්නේ. සෙට් එක තියෙන්නේ. බුද්ධ කාලයේත් එක ඇමති කෙනෙක් රහතන් වහන්සේ කෙනෙකුට වඳුර කියලා බැනලා ඒ මිනිහා වඳුරෙක් වුණා. බුදුහාමුදුරු දැකලා කිව්වා අර අමාත්‍ය සමාව නොගත්තොත් අපවිත්‍රයි. රහතන් වහන්සේලා මේ ඇමතිස්සෙම මේකප් දාගෙන ලස්සනට නෑ. උන්වහන්සේලා මේ මහා කටුක පරිසරයක ජීවත් වෙන්නේ. ඈ ආධ්‍යාත්මයක් තියෙනවා, හොඳ පිරිසුදු ආධ්‍යාත්මයක් තියෙනවා. නමුත් බාහිරෙන් ගත්තාම හරියට දත් මැදලත් නැති වෙයි, මූණ හොදලත් නැති වෙයි, රවුල කපලත් නැති වෙයි. මේ අමාත්‍යවරු ඉන්නව හොඳට රන් බෙන්දි මුතු මැණික් ඔටුනු දාගෙන, එහෙම ඉඳලා බොහෝ දැසිදස්සන්ගේ සහයෝගයෙන් ජීවත් වෙලා ඇවිල්ලා අර ශ්‍රමණ රහතන් වහන්සේට කිව්ව වඳුරා කියලා. බුදුහාමුදුරෝක දැකලා කිව්වා මේ අමාත්‍යයි සමාව නොගත්තොත් ඕක වඳුරෙක් වෙනවා කියලා. මේ යකා ගියේ එහෙනම් උඹලා මේකේ ඒ වඳුරට කන්න අබහදා පිය කියලා ඉවරලා තව මහන්නේ වැඩි කරගෙන සමාව ගත්තේ නැහැ. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ මේ වඳුරා මේ උයනේම වඳුරෙක් වෙලා ඉපදිලා මේ සිටිය කියලා බණ පොත්වල සඳහන් වෙනවා. පින්නතුනි මාන්නය පින්නතුනි බුද්ධිය වහනවා, ඥානය වහන එකක්. මාන්නය හරියට පෑදි දියකට සායමක් කවලන් වුණා වගේ. මාන්නය තියෙන මිනිස්සෙකුට මේ ලෝකේ දාර්ශනික පැත්ත දියුණු කරගන්න බෑ. සල්ලි හම්බ කරගෙන යන්න පුළුවන්, සල්ලි හම්බ කරන්න ආධ්‍යාත්මයක් ඕනේ නෑනේ. බොරු කරන්න පුළුවන් නම්, වංචා කරන්න පුළුවන් නම් ඔය කුඩු විකුණන මිනිස්සුත් පෝසත්තු වෙන්නේ, අවඩ දායි මිනිස්සුත් පෝසත්තු වෙන්නේ, ආහාරක් මරල විකුණන මිනිස්සුත් පෝසත්තු වෙන්නේ, සත්තු මරල විකුණන මිනිස්සු පෝසත් වෙන්නේ. කෙනෙක් කවුරු හරි දැම්මනම් මේ සල්ලි හම්බ වෙන්නේ, පෝසත් වෙන්නේ මේ සසර කරපු පින් වලට කියලා. ඒක අමූලික බොරුවක්. ඒක කිසි තේරුමක් නැති කතන්දරයක්. පින කියන එක ආධ්‍යාත්මික දෙයක්. ඒක පින්නතුනි. පින කියන එක ආධ්‍යාත්මික දෙයක්. බුදුහාමුදුරු පින්වන්ත නැද්ද? පින්වන්තයි. නමුත් බුදුහාමුදුරන්ට හැමදාම හැමතැනම රසබොජුන් තිබුණද? තිබුණ නැහැ. බුදුහාමුදුරන්ට හැමදාම සුවපහසු ආසන තිබ්බද? තිබුණේ. පින්වන්ත නැද්ද? පින්වන්තයි. බුදුහාමුදුරුවන්ට අර රජවරුන්ට වගේ සීතලෙන් උෂ්ණෙන් එහෙම බේරලා ඉන්න අවස්ථාව තිබුණේ නැහැ. නමුත් පින්වන්තයි. පින්වන්ත සිතක් තියෙන්නේ, පින්වන්ත හිතක්. අපි මිනිස්සු නම් කියන්නේ අර මේ යාන වාහන තියෙන මිනිස්සය දැකලා අන්න පින්වන්තයි කියලා. සම්මුතිය කිසිසේත්ම අදාළ නැත මිනිස්සෙක්ව මනින්න. ඒ වුණාට මේ සමාජයේ 99%ක්ම මනින්නේ මොකෙන්ද? සම්මුතිය. මම හොඳට බලනවා, ටෙස්ට් කරනවා මේක වාහනේ බැලලා. එහෙම කියන ඔබ වාහනේද වාහනේ මේක? හා නියම හරි ෂෝක් කියලා එනවා. ඇවිල්ලා මම කියනවා නෑ, මේ සභාපතිතුමාගේ වාහනේ, මම මේ ඉල්ලන් ආව මේ ගමනේ. ආ ඇත්තද? ආ හොඳයි. එතන ඉල්ල ගණන් ගන්නෑ. ඉතින් ඒ ගණන් ගැනීම අවශ්‍යම නෑ. ඒ ගණන් ගැනීම අවශ්‍යම නෑ. විහාරාධිපති කෙනෙක් නම් ළඟ ඇවිල්ලා ලොකු කොටුවෙන් වාඩි වෙන්න පුළුවන්. ලොකු හාමුදුරුවරු ළඟ පන්සලක නිකන් ඉන්න නේවාසික පොඩි හාමුදුරු කෙනෙක් නම් ඔය ඉස්සරහර වගේ චූටි එකක් තියෙනවා. ඒක වාඩි වෙන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම ගිහලා ලොකු කොටුවේ වාඩි වෙන්න ඕන නම් කියන්න ඕන මම සම්මා සමාධි ජාත්‍යන්තර බාහන මධ්‍යස්ථානයේ නිර්මාතෘ මම මේ අහල් හාමුදුරු කියලා වෙයි කියලා කියන්න ඕන. ආපු වාහනේ පොඩ්ඩක් පෙන්නලා නතර කරලා දියන්න ඕන පේන. මං ආර වාහනේ ආවේ කියලා පෙන්නන්න. ආ එහෙනම් වාඩි වෙන්න මේ පුටුවේ. කොහෙද උන්නාත් මං අර බෝධි රුක්කාරාම පන්සලේ එහෙ දැන් මේ දවස්වල නතර වෙලා ඉන්නෝ. ඊට වෙලා වැඩක භාවනා කරගෙන වැඩ කරන් ඉන්නෝ. ආ ඇත්තද උන්නාත්? යන්න හරින් වාඩි වෙනවා. ලෝකේ හැදිච්ච හැටි. මානේ කියන වචනේ මොන තරම් පුළුල් වචනයක්ද කියලා පින්නතුන්ව දන්නවද? ඒ දෘෂ්ටි කියන වචනේ ඇතුලේ තියෙන්නේ මාන්නේ තියෙන්නේ මානේ. මානේට පටු අදහසක් දීලා තිබුණට ඕක හරි පැතිරිච්ච අදහසක් තියෙන වචනයක් ඕක. අපි යමක් දිහා යම් ආකාරයකට බලනවද ඒකත් ඒ ඔයාගේ මානේ කියලා අපි කියන්නේ ඒ ඔයාගේ කෝණය මානේ කියලා කියනවා දකින ආකාරයට. ඒක පැහැදිලිද? දකින කෝණයට දකින ස්වභාවයට කියනවා මාන්නේ. මම මේ මාන්නෙන් බලද්දි මට මේක මේ විදියට පේන්නේ. එහෙමනම් මානය සක්කාය දිට්ඨිය සමග පුජ්‍යලත්වය සමග සම්බන්ධද නැද්ද? සම්බන්ධයි. මමායනේ තියෙන කෙනෙක් ළඟ මාන්නය තියෙනවාමයි. මාන්නය තියෙන කෙනෙක් පිළිතුරු දෙන්නේ මාන්නේ, මාන්නය තියෙන කෙනෙක් ප්‍රශ්න විසඳන්නේ මාන්නේ. මාන්නේ නැති කෙනෙක් පිළිතුරු දෙන්නේ මානෙන් නොවේ, ප්‍රශ්න විසඳන්නේ මානෙන් නොවේ. මානය මමායනය. දැන් බලන්න මාන්නේ කියන දේ ඔබ ළඟ තියෙනවා නම් ඒක කොච්චර තිබුණද ධර්මයේ ඇසීමෙන් කොච්චර ප්‍රහාණය වී දුරු වී කොයි මට්ටමකින් අහවර වෙලා නතර වෙලා තියෙනවද කියලා බලන්න පුළුවන්. තව දුරු කළ යුතු මාන්නේ කොච්චර තියෙනවද කියලා බලන්න පුළුවන්. මොකද සම්බුද්ධ ශාසනය හැම විටම දේශනා කරන්නේ පච්චත්තං වේදි තබ. ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්, විඳින්න පුළුවන්, විඳලා තේරුම් ගන්න පුළුවන් දෙයක්මයි. නිවනත් අපිට මේ ආත්ම භාවයේදීම අවේදීත සුවය තමයි. නමුත් විඳින්න පුළුවන්. ඒ කියන්නේ අත්දකින්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක්. කල්පිත ලෝකයකට රැවටෙන්න අකමැති බවක් තිබුණා මගේ පුංචි කාලේ ඉඳලා. මම අදත් විශ්වාස කරන්නේ නැහැ. එක එක කල්පිත දුන්නට මම විශ්වාස කරන්නේ නැහැ. සංකල්ප පුරවන්න බෑ. දෘෂ්ටි පුරවන්න බැරි හේතුව ඒකයි. සංකල්පිත ලෝක දුන්නට බාරගන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ ලෝකේ ජීවත් වෙන්න තමයි කැමති. ආධ්‍යාත්මයට ඒ දේ පේන්න ඕන. සාධක ඇතුව නැත්නම් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. නැත්නම් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයක් හෝ තියෙන්න ඕන. ප්‍රත්‍යක්ෂතාවය තුළ තමයි දෙයක් හඳුනගන්නේ. දැන් මාන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? පුළුවන්. මාන්නේ වර්ධනය කරොත් නම් සතර අපායට, මාන්නේ දුරු කරොත් නම් සුගතියට. ඒ කියන්නේ පිනතුනේ මාන්නේ කියලා කියන්නේ ක්ලේශයක්, තමන් කෙලසන දෙයක්. මාන්නේ එක්කම බැඳෙනව නේද අනිත් සියලුම පාක්ෂ ආශ්‍රව? මානේ සමග ද්වේෂය එන්නේ නැද්ද? ද්වේෂය එනවා. මානේ සමග ලෝභය එනවා. ඒ නිසානේ කියන්නේ අර බලේ තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට බලේ නැහැ කියලා. තේරෙනා නේද? අපි ඔය ඉන්නේ එක මේ මහත්මේ කොමාරි ඡන්ද ඉල්ලලා මේ ගියා මටත් ආශිර්වාද කරන්න කිව්වා. මමත් ඉතින් ආශිර්වාද කරා. මේ මිනිහට හොඳ ඔළුවක් තිබ්බා මේ රට ගැන, ලෝකය ගැන හරි ආදරයක් තිබ්බා. ඉතින් මේ දැන් මිනිහා ගියා කොමාරි පාර්ලිමේන්තුවේ. ගියාට පස්සේ ඉතින් මං කෝල් කරලා ඇහුවා, දැන් ඉතින් ඔබතුමා අර 225 ගෞත් උනා, දැන් ඔබතුමා ඉන්නවනේ පොඩ්ඩක් මොලයක් ඇති කෙනෙක් හැටියට, ඉතින් ඔබට යමක් කරන්න පුළුවන්නේ දැන් කියලා කිව්වා. මේ යකාපිය මගෙන් ඔබ වහන්සේ අහලා නැද්ද බලේ ලැබුණාම මොලේ නැති වෙනවා කියලා? මං ඒක අහලා තිබ්බා. ඒ වුණාට ඔබතුමාට ඒක වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ කිව්වා. නෑ නෑ ඒක මටත් එහෙම තමයි කිව්වා. ඒක ඇත්ත, ඒක සාධාරණයි. මං එකම එක දවසේ පාර්ලිමේන්තු ගිහිල්ලා පාර්ලිමේන්තුවේ අර හොඳ AC එකේ ඉඳලා පාර්ලිමේන්තුව බලලා, ඒ වගේම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඒ භෝජන ශාලාව මට අවස්ථාව ලැබුණා. අපි මේ මම ප්‍රධාන සුපවේදී මහත්තයාත් අඳුරනවා. ඉතින් ඒතුමත් ඔක්කොම ගිහිල්ලා හොඳට මට දුන්නා. දාන වේලක් එහෙම දුන්නු මට. සම්පූර්ණයෙන් මේ රටේ දුප්පත් මිනිස්සු ඉන්නවය, බස්වල යන මිනිස්සු ඉන්නවය, මිනිස්සුන්ට පස්ස දීරය කියලා අමතක වුණා. මං කල්පනා කරා මට මේක එක දවසකට වෙනවා නම් මේ හැමදාම ඉන්න මිනිස්සුන්ට කොහොම වෙනවද ඇද්ද කියලා. තේරෙන්නේ එහෙම එකක් වෙන්න ඕන. ඉතින් ඒක ඇත්තන්ට හිතෙන්නේ ඊළඟට මිනිස්සු සියලු දෙනාම සුරසැප වෙඳෙන හොඳ සැප පහසුකම් වලින් ඉන්න මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සුන්ට ඒ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. දැන් ඒගොල්ලෝ ඒ පාර්ලිමේන්තුවේ කෑම එකක් කන්නේ රුපියල් 5ට පාර්ලිමේන්තුවේද කෑම එකක් කල. මෙච්චර හොඳ කෑම එකක් රුපියල් 5ට හම්බ වෙනවනම් මුන්ට මාසෙට රුපියල් 7500 ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා එමෙතිවරු. 1900 මම හිතන්නේ 70 ගණන් වල වගේ තමයි ওই රුපියල් 5 දැම්මේ පාර්ලිමේන්තුවේ කෑම එකට. 1970 ගණන් වල රුපියල් 5 කියන්නේ වෙනතුරින් මිනිස්සෙගේ දවස වැටුප. දවසක වැටුපක් වගේ ගාණක් රුපියල් 5ක් කියන්නේ. ඒ කාලෙට ලොකු ගාණක් රුපියල් 5ක් කියන්නේ සාමාන්‍ය 5-star හෝටල් එකක කන ගාණක්. දැන් ඒක රුපියල් 5000ක වර්ධනයක් වෙනවා. හැබැයි ඒ රුපියල් 5 කවදාවත් ඇමතිවරු වැඩි කරේ නැහැ. ඔන්න රහස අල්ලගන්න. ඒ රුපියල් 5 වැඩි කරේ නැහැ. ඒ රුපියල් 5 එහෙමයි. අපේ වයි හැම එකේම වැඩි කළා. ඒක අපේ බත්ත කට්ටියක වැඩි වුණා. ඒක රුපියල් දැන් ඇවිල්ලා තියෙන 2300ටම අරක වැඩි කළේ නැහැ. ඒක තමයි රහස. එතකොට දුක තේරෙන්නේ නැහැ. රුපියල් 5යි රුපියල් 5ට මෙච්චර හොඳට කන්න පුළුවන් නම් මිනිස්සුන්ට 7500ට ජීවත් වෙන්න පුළුවන්. වෙනතුනේ එහෙම දෙයක් තියෙනවා. මම සතුටු වෙනවා. මම ධර්මයේ දකිද්දී මම කියලා දෙනවා හාමුදුරන් වහන්සේට බස් එකේ යන්නවත් ඕ මුදල් ලක් නැති කාලේ ගොඩක් කාලයක් ගියේ මේ අර භික්ෂු කූපන් පත කියලා එකක් තියෙනවා අපේ භාවනා මධ්‍යස්ථාන කාර්යාල වලින්. හාමුදුරන් වහන්සේලාට නොමිලේ පරිත්‍යාග කරනවා භික්ෂු කූපන් පත. ඒක යන්න පුළුවන් CTP බස් එකක විතරයි. කියන්නේ ශ්‍රී ලංකම බස් එකක විතරයි. ලංකම බස් එකක් එන්නේ දවසට එකයි. ඉතින් අපි ප්‍රයිවට් බස් වල යනවා. කූපන් කිව්වහම සල්ලි ඕනේ නැහැ කියලා එක්කන් යනවා. නැත්තම් බන්ධනාගාර බස් වල යනවා. කරන්න දෙයක් නැහැ. අතපැහැවම බන්ධනාගාර බස් නතර කරනවා. මං දවසක් ගිහිල්ලා තියෙනවා බන්ධනාගාර බස් එකේ. අතපැහැවම නතර කරා. හවුදුරු යනවනම් නැගින්න කිව්වා. මං නැක බන්ධනාගාර බස් එකට. මේ නැගලා යනකොට ඉතින් මිනිස්සු ඔක්කොම අත තියාගන්න කම්බුලට මේ බලන්න මේ හවුදුරු බන්ධනාගාර යනවා. මේ බලන්න මේ හවුදුරුත් කරන වැඩ කියලා. මං ගිහිල්ලා ටවුම් එක බැස්සහම මිනිස්සු ඔක්කොම මගේ දිහා බලන් ඉන්නවා. ඊනට අද්දේ ගහලා දැන් තමයි බන්ධනාගාරේ නිදහස් වෙලා බැස්සේ. ඒ කූපන්පත් තියෙන කාලෙදි සිද්ධ වෙන දේවල් අපිට. මොකද ගමන යන්නත් ඕන මේ වෙන විදියකුත් නැති නිසා. ඉතින් ඒ නිසා සමහර වෙලාවල් වලට ඔබගේ සිත්වල අපිට ඒක නැත්තර නැති වෙලා පටාචාරා මට්ටමින් මනස තියෙන නිසා ඒවට කිසිසේත්ම ඇලෙන්නේ නැහැ. ඔබට සමහර වෙලාවල් වලට ධනමාන්නේ එන්න පුළුවන් පොඩ්ඩක් බලන්න. එහෙම ඇවිල්ලා නැතුව ඇතිනේ. කුලමාන්නේ එහෙමනම් දැන් ටිකක් මිනිස්සුන්ට ඕ මතක නැහැ ඒ නිසා ඒක ගානක් නැහැ. දැන් ගොඩක් ඒවා දුර වෙලා ගිහිල්ලා තියෙනවා. ඒව බලන්නේ නිසා කුලේ මලේ ඒව බලන්නේ. ඊට පස්සේ ඔය ඔක්කොම දුරු කරගෙන ආවට පස්සේ ඊළඟට එන මොනවාද? අස්මිමානය. ඒ මේ මම වෙමි කියන මම කියන මාන්නේ එනවා. මම කියන මාන්නේ තියෙනව නේද? ආන්න ඒක තියෙනවා. දැන් හැබැයි අර වයින් 2000 වෙච්ච එක ලොකු දෙයක්. ඒ මම වෙමි කියන මාන්නේ. ඊට පස්සේ බලන්න ඕන මම වෙමි නම් කවුද? මම කවුද? මම වෙමි මස්. මම වෙමි නහර. මම වෙමි ඇට. මම වෙමි ඇට මිදුළු. ඒවා දිරුවාමනේ ආතරයිටිස් හැදෙන්නේ. ඈ මම වෙමි කියන්න පුළුවන්ද? මම වෙමි කබ. මම වෙමි කෙල. මම වෙමි දත්. මම වෙමි පෙනහළු. මම වෙමි හදවත. මම වෙමි අක්මාව. මම වෙමි වකුගඩු. වෙනව නේද මම? දැන් ඔය අස්මිමානේ දුරු කරන විදිය අර මම වෙමි කියන පීඩනේ නැතුව යනවා. ඔක තේරුම් ගත්ත ගමන් මිනිසාගේ ද්වේෂය අවුලවන්නේ මම වෙමි කියන ගතිය. මමෙක් කියලා කෙනෙක් හොයාගන්නත් බෑ. ඒ වුණාට මිනිස්සු මම නැති වෙනවට කැමති නෑ. මිනිසුන් ස්වර්ගයේ යදිනවා. ස්වර්ගයට යවන්න හදනකොට කෑ ගහනවා. බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම අර සත්තු මරලා එක මිනිහෙක් කිව්වා, "ආ, ඒගොල්ලෝ මේ ස්වර්ගයට යවුවා" කිව්වා. ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙට. බුදුහාමුදුර අහුව, "ඇයි එහෙනම් ඔයාගේ ළඟට දරුවෝ ඥාති ටික යවන්නේ නැත්තේ කියලා?" "ඕ, ඒගොල්ලෝ යවන්න බෑ" කිව්වා. තේරෙනව නේද ඔබ කරන මුලාව මෝඩකම කියලා? ඇයි එහෙනම් ඔබ ඉස්සෙල්ල යන්නේ නැත්තේ? ස්වර්ගයේ එච්චර හොඳ නම් තෝ ඵලෙ ඉස්සෙල්ල. මේ නේද? අර ෆ්ලයිට් එක කඩාගෙන යනකොට ස්වර්ගයේ හොඳ නැහැ ශානියමයි චෝක් අද මට යන්න පුළුවන් ස්වර්ගයට එන්න පුළුවන් කියලා අප්පුඩි ගන්න එපේ. මේ අකු කෑ ගහනවා යන්න බෑ කියලා. ඒ උන්ට යදින්නේ ස්වර්ගයේ යන්න අවකාශය ලැබුණාම යන්නේ. දැන් හැමදේසෙම අපි අය නිවනුත් ප්‍රාර්ථනා කරනෝනේ මලාට පස්සේ නිවන් දකින්නවා කියලා හිතන් ඉන්නවනම් ඉතින් මැරෙනකොට සන්තෝෂයෙන් ඉන්නවා දැන් මම නිවන් පුරේට යන්නේ කියලා. එහෙම සන්තෝෂ වීම නෑ බෑ කියලා කෑ ගහනවා. සමහර මිනිස්සු උන්නත් ඇති වැඩක් නැහැ. උන්නත් ඇති වැඩක් නැහැ. සමහර උන්ට වකුගඩු දාලා ආත්මාවල් දාලා අරව දාලා මේව දාලා බූටි ගණන් වේදන් කරලා තියාගන්න හිටියක් කරන්නේ නිෂ්පල ජීවිතේමයි. වැඩක් නැහැ. දැන් අපේ ඉන්න එක හාමුදුරු කෙනෙක් දුන්නා මේ මිනිස්සෙකට වකුගඩුවා. මං හෙවේ මිනිස්සේ මොනවද කරන්න කියලා. ඌ සායනාද මාළුකාරයෙක් කිව්වා. මං කෝ අපරාධනේ සායනාස ඔබ දැන් ඔබ වහන්සේට මේ වැඩ කරගන්න බෑ. ආරන්නේ කන්ද නැග ගන්න බෑ. වතුර එකක් ගෙනියන්න බෑ. හති. එන්න බලන්නකෝ දැන් ඔබ වහන්සේ වගේ උත්තරීතර සේවාවක් කරන්න පුළුවන් මිනිස්සෙක් නිකම් මාළුකාරයෙක් රැක ගන්න දුන්නා. දැන් බලන්න මාළුකාරයා මොකද්ද කරන්න කියලා හම ඌ ඉති ඌගේ පාඩිය මාළු අල්ලගෙන ඉන්නවා කෝ වැඩේ. නිෂ්ඵලයි නේද? මං කිව්වා හාමුදුරනේ වකුගඩු එකක් නෙමෙයි දෙකක් තුනක් නෙමෙයි මං තියෙන අංග උපාංග ඔක්කොම උනක් දෙනවා. හැබැයි මට වැඩිය සේවයක් කරන මට වැඩිය උත්තරීතර සේවයක් කරන මටත් වඩා මේ ලෝකේ ජීවත් විය යුතු මිනිස්සෙක් හම්බවුනොත් මං දෙනවා කිව්වා. එහෙම නැතුව මේ කුණුගඩවල් ජීවත් කරනකේ තේරුමක් තියනවද? ඊට පස්සේ දන් දෙනකොටවත් මීහරක් වගේ ඔන්නව හිතන්න ඕනේ. තේරුණාද? ඔය විදිහට හිතන්න ඕන තමන් දේ කරන දේෙහි තියෙන විපාක. දවසක් අර මගේ ළඟටත් ඇවිල්ලා තඩි බඩ තියෙන මිනිස්සෙක් උස එක්කෙනෙක් දන ගහලා කොහොම හරි අමාරුවෙන් වැන්දා. මම බැලුවා මොකද මේ ගහක් කඩාගෙන වැටිච්ච ඔගේ මේ යකා වැන්දේ කියලා. නැගිටලා ඇහුවා වකුගඩුවක් එහෙම ගන්න නැද්ද කියලා ඇහුවා. මම අහුවේ ඇයි කියලා. අපේ නෝනට වකුගඩුවක් දෙන්න ඕන කිව්වා. ඉතින් මං ගෝ ඉතින් ඔච්චර ආදරේ සෙනෙවන්ත නෝනනේ ඉතින් ඔයාගේ එක දෙන්නකෝ. මේ බෑ හැමෝම අපි වැඩ කරගන්න අමාරුයි කුවා තියෙන කාර්ය බහුලත්වයක් එක්ක. මිනිහගේ එක දෙන්නේ නැහැ. හාමුදුරුවෝ තමයි වැඩන්නේ මෙහෙ නැතිව. ඒගොල්ලන්ට වැඩක් නැති අය. ඒගොල්ලන්ගෙන් ඇවිල්ලා ටික හරියට නිකන් බැංකුවේ තැම්පත් කරලා තිබ්බා වගේ. වකුගඩුවක් එහෙම ගන්න නැද්ද නිකන්? දහින් ගෙඩි කඩ ගන්නවා වගේ අසු කඩෝ. ඈ හරි පොදුව මිනිස්සු ඉන්නේ. ඉතින් මේ ඔක්කොම කරනවා මේ බෞද්ධ නිවන් දකින්න පුළුවන් කියලා හිතලා ඈ අලිපාරේ යවනවා බෙර ගහනවා. හිතනවද මේ රටේ තියෙන පෙරහැරවල් ටික බැලුවාම මේ රටේ මිනිස්සු දුක් විඳින මිනිස්සුෙක් ඉන්නවා කියලා? ඔයා ඇත්තෝ හිතන්නේ ඔය අලිගෙනියන එක පෙරහැරකට කෝටි කීයක් යනවා කියලාද හිතන්නේ? කෝටි වලින් 5ක් 10ක් අතර මුදලක් යනවා. කෝටි වලින් රුපියල් කෝටි වලින් 5ක් 10ක් යනවා. හාමුදුරුවෝ මේ රටට ආදරේ නම් ඔය එක පෙරහැරක් නතර කරලා මේ රටේ ඉන්න මිනිස්සුන්ට ඕ ධර්මෙන් දැනුවත් ඇති කරගන්න අර කෝටි පහේ මිනිස්සුන්ට අවශ්‍ය කරන බෞද්ධ සංස්කෘතික පොතක් හදලා ගහලා දෙනවා. මෙන්න මේ සංස්කෘතික පිළිවෙත් ලස්සනට අනුගමනය කරලා ජීවත් වෙන්න සැපවත් වෙන්න පුළුවන් කියලා. නැත්තම් ස්වයන් රැකියාව උපකරණ ටිකක් බෙදලා දෙනවා. මිනිස්සුන්ගේ දරිද්‍රතාවය දුරු කරලා දානවා. මිනිස්සුන්ට නොමග යවන එක වළක්ව ගන්න පුළුවන්. රජයේ විසින් තබෑරුම් හැමතැනම දාලා මිනිස්සුන්ව සුරාවට බැහි කරනවා. ඒක වළක්වන්න පුළුවන් අපිට. මේ රටේ මිනිහට රජයේ ආදරෙත් නැහැ, හාමුදුරුවෝ ආදරෙත් නැහැ කියලා ඔය දන්නවද? කිසි කෙනෙක් ආදරේ නැහැ.
ඒ නිසා අර බුදුහාමුදුරන්ගේ වදන තමයි ඒගොල්ලොත් කියන්නේ ඇවිල්ලා අත්තාහි අත්ත නෝනාතෝ කියලා ඔය කියලා තියෙන්නේ තමන්ගේ හිතට තමන්ගේ ඕ පිහිටයි කියලා හිතා ගන්නයි තියෙන්නේ. සමහර බුදු වදන් වැරදි විදිහින් අරලාගෙන තියෙනවා. ඊට පස්සේ වරද්දලා ඔක්කොම වරද්දලා කිව්වට පස්සෙත් ආයේ කියනවා කියන්න කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඒ කියන්නේ නොකෑ යුතු ආහාර ටික. දැන් ඕගොල්ලන්ට අවුරුදු 20-30 ගණනක් ඉස්සේ හැමදාම වෛද්‍ය උපදෙස් පවා ලැබුණා නිරෝගී ජීවිතයකට උදේ පාන්දර කිරි වීදුරුවා. ගැහුවා නේද? දැන් කියනවා පිළිකා හැදෙන්න හේතුව, දැන් ඇට විරන්න හේතුව, ඈ දැන් ඇස්වල සුද බැඳෙන්න හේතුව පිටිගිරි තමයි කියලා. එහෙමත් කියලා දැන් කියනවා කියන්නාගසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඉස්සර කිව්ව වෛද්‍යවරු බවා කිව්ව කාපිය සෝයා කියලා. දැන් සෝයා කෑවද? දැන් සෝයා කන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ලොකු දේවල් නෙමෙයි වෛද්‍යවරු වේවා, හාමුදුරුවෝ වේවා, දේශපාලකයෝ වේවා, සංගරාවකින් කවුරු හරි ඉහළ තත්ත්වයකින් මොකක් හරි විද්‍යාත්මකව පොඩ්ඩක් කොටු ටිකක් ඇඳලා අතෙන්ට මෙතෙන්ට ඉරි ටිකක් පෙන්නලා මේ පෝෂණයෙන් මේක සංගටකයෙන් මේ වර්ධනය වෙනවා කියලා නිකන් පෙන්නපු ගම ඌ හිතනවා ඒක වෙනවා කියලා. ප්‍රස්තාරය එහෙම මේකක් පෙන්නලා තියෙනවනේ ඒක වෙනවා කියලා හිතනවා. එහෙම එකක් වෙන්නේ නෑ. මොකද හරි ඉතින් ඒවන පොතක ඕක දිනනවා එහෙම වෙනවයි කියලා. දැන් එන්න එන්න ලෝකය අධාර්මික වෙන තත්ත්වයකට යනවා. ඒකට හේතුව තමයි පින්නතුනේ තමා පිළිබඳව වෙන අවබෝධය හීනතාවයකින් පෙළෙන නිසා. මානව සංවේදීතාව නිසාට අහිමි වෙන නිසා. මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ වටිනාකම දුර්ලභ බව නොතේරෙන නිසා වහාම මේ ලෝකය වෙනම පැත්තකට හරවලා දැහැමි මගකට ලෝකේ ගත්තේ නැති වුණොත් මේ ලෝකේ භයානක තත්වයකට පත් වෙන්නට අවකාශය 99.9% ගානකටම ඇවිල්ලා තියෙන්නේ. කොයි වෙලාවක න්‍යෂ්ටික යුද්ධ හටගනේද, කොයි වෙලාවක මහා ජන සංහාර සිද්ධ වේද කියලා කියන්න බැරි තත්ත්වයට මිනිස්සු. මොකටද මේ මිනිස්සු මෙච්චර ධනය බලය පැත්තටම යොමු කරලා මිනිස්සුන්ව යකු කරලා තියෙන්නේ කියලා අපිට හිතන්න අමාරුයි. දැන් දවසක් අර ලක්ෂපති තරංගය ඇහුවා මේ දරුවෝ කවුද වෙන්න කැමති? ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති. අපේ ડોක්ටර් කෙනෙකුත් ඉන්න විශ්‍රාම අරගෙන ඇවිල්ලා ඉන්නවාද? ඒ දවසෙන් ඇහුවා ඇයි ඔයා ડોක්ටර් වෙන්න කැමති කියලා. කාර් පර්මිට් එකම හම්බ වෙනවනේ නිකන්. මුන් තමයි යක්කු. වෙදකම් කරයිද ලෙඩුන්ට? ඒදි වෛද්‍ය වෘත්තියට යන දරුවෝ ආවම මම කියනවා දරුවෝ වෛද්‍ය වෘත්තිය කියන්නේ මොකද්ද පරමාර්ථය? ඒවර කියනවා රෝගී මිනිසුන් නිරෝගී බවට පත් කිරීම. මේක තමයි වගකීම. එතකොට පුතේ ඔයාට හුදෙක්ම ඉංග්‍රීසි වේදකම විතරක් නෙමෙයි ඔබට මේ ලෝකයේ විසින් නිමවන ලද ලෙඩෙකු සුවපත් කරන්නට තියෙන සියලු ශාස්ත්‍ර ඉගෙන ගන්න. දේශීය වේදකම ඉගෙන ගන්න, ආයුර්වේද වේදකම ඉගෙන ගන්න, හෝමියෝපති වේදකම ඉගෙන ගන්න, චීන කටු හරි මොනවා හරි තියෙන ඕවත් ඉගෙන ගන්න, මේ ඉංග්‍රීසි වේදකමත් ඉගෙන මේ ඔක්කොම ඉගෙන ගන්න. මොන මොනවා හරි වට හම්බෙන හැම දෙයක්ම කියවන්න, බලන්න, අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. එයි. ඔය මොකකින් හරි කවුරු හරි සනීප කරන්න පුළුවන්. ආන්න ඒක තමයි ඔබට වැදගත් වෙන්නේ. දැන් මම දන්න ඉංග්‍රීසි වෛද්‍යවරු ඉන්නෝ රෝහලට ගිහිල්ලා ඉංග්‍රීසි වේදකම කරලා ඇවිල්ලා හවස ගෙදර සිංහල වේදකම කරනවා. සිංහල වේදකම සාප්පු දාගත්ත ડોක්ටර්ස්ලා ඉන්නවා.
එතකොට මම ඇහුවාම ඇයි ඉතින් ඔබතුමාට සෑහෙන දල්ලි හම්බ කරන්න පුළුවන් ඉංග්‍රීසි බේස් ශාලාවක් දාගත්තා නම් කියලා. ඒකනම් හරි හාමුදුරනේ. මේකෙන් නම් කිසිම ආදායමක් නැහැ කිව්වා. මේ බෙහෙත්වල කුලිය විතරයි මේක ගන්න කිව්වා. මේක සායනංශ මට හාමුදුරු කෙනෙක් දුන්නේ මේ වෙදකම. ඒ නිසා මම හාමුදුරුන්ට කීයක්වත් අය කරන්න නැතුව බෙහෙත් ටික දෙනවා. හාමුදුරු කෙනෙක් දුන්නේ මේක මගේ වෛද්‍ය වෘත්තියේ සර්විස් එක සේවාව. අතන ඒක සේවාවක්ම වෙන්නේ ඒක මගේ ජොබ් එක. ජොබ් එකනේ. එතන කියලා ජොබ් එක. මේක මගේ සේවාව. ඒ වගේ මිනිස්සු ඉන්න බලන්න එයා හැම ශාස්ත්‍රයෙම ඉගෙන ගත්තා. එතකොට ඇත්තටම මේක සෝපත් කරන්න පුළුවන් දෙයින් එයා සෝපත් කරනවා. දැන් මේ මොකද්ද මේ අරගෙන යන්නේ? මාන්නය. හැම පැත්තකම මාන්නය තමයි අරගෙන යන්නේ. ඒක දිහා සම්‍යක් ආකාරයෙන් බලන තැන අපේ තියෙන මාන්නේ දුරු වෙනවා. නැත්නම් ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් කියලා මිනිහා තනික් කර සිංහල වේදයට බයිනවා. එක්ක සිංහල වේදකම කියලා කෙනෙක් ඇවිල්ලා ඉංග්‍රීසි වේදකමට සම්පූර්ණයෙන් බයිනවා. හැම දෙයක් දිහාම සමතුලිතව බලන්න පුළුවන්කම ලැබෙන්නේ මාන්නය සිඳලුවොත් විතරයි. සියලු ආගම් පිළිබඳව මොකද්ද මේක කියලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්කම ලැබෙන්නේ මානේ සිඳලුවොත් විතරයි. සියලු ජාතීන් අතර මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලන්න පුළුවන්කම තියෙන්නේ මානේ සිඳලුවොත් විතරයි. ගැටලුවක් දිහා සමබරව බලන්න පුළුවන්කම තියෙන්නේ මානේ සිඳලුවොත් විතරයි. නැත්තම් මොනවා හරි පක්ෂයකට පාටකට අන්තකට ගියොත් මේක සමබරව බලන්න බැරි වෙනවා. සමබරව බලන්න පුළුවන් වෙන්න ඕන හැමදේම දිහා. දැන් මෙහෙ ඉන්නවද පාක්ෂිකයෝ? පාක්ෂිකයන්ට සද්ධර්ම කවදාවත් ඇහෙන්නේ නැහැ. මම කියන්න පුළුවන් දේශපාලන පාක්ෂිකද කියලා. ඒත් ඇහෙන්නේත් නැහැ වෙන මොනවා හරි ආගමික, ජාතික, වාර්ගික, දේශපාලන වේවා පාක්ෂික ස්වභාවයක ඉන්නවා නම් එයා පාක්ෂිකනේ. ඒ කියන්නේ මොනවා කරත් ඒ පක්ෂේ හොඳයි. මොනව කරත් ඒ ආගම හොඳයි. මොනව කරත් ඒ ජාතිය හොඳයි. එතකොට පාක්ෂිකයි. පාක්ෂික වුණාම සත්‍ය නැහැ. පාක්ෂික කියන්නේ මාන්නේ. වෙන රටවල් වල පාක්ෂිකයෝ නැහැ. එදී ටික දෙනෙක් ඉන්නේ ඇති. ඒක පාක්ෂිකයෝ නැහැ. පොදු ස්වාධීන විනිශ්චයකරුවෝ ඉන්නේ. ජනතාව විනිශ්චයකරුවෝ විය යුතුයි. එතකොට මොකද්ද විදර්ශනාව කියන එකේ නම්? මේ තේරුම විනිශ්චය කරුවා. මොනවද විනිශ්චය කරන්නේ? මොකද්ද මේ ජීවිතය කියලා විනිශ්චය කරනවා. මොකද්ද මේ ලෝකේ තියෙන සත්‍ය කියලා විනිශ්චය කරනවා. අන්න එහෙම විනිශ්චය කරුවෙකුට විදර්ශනා ධූරයේ යෙදෙන්නෙකුට බුද්ධානුශාසනාව ලැබෙනවා. දුක නම් මේක, දුක හැදෙන්නේ මෙහෙම, දුක්ඛ නිරෝධය මේක, නිරෝධගාමී ප්‍රතිපදාව මේකයි කියලා දේශනයක් ඇහෙනවා. ඇහෙනකොටම යා සත්‍ය අවබෝධ කරගන්නවා. මේ ලෝකයේ තුල කොයිබකවත් පරම වූ සත්‍යයක් නැත, තිබෙන්නේ සම්මුති සත්‍යයක්. සම්මුති සත්‍ය හරීම తాවකාලික සත්‍යයක්. ඒයකට తాවකාලික සත්‍යයක් කියන්නේ ගහක් තියෙනවා. කෙසෙල් ගහක් තියෙනවා කියලා අපි ඉක්මනින් තේරුම් ගන්න උත්සාහ කරන කෙසෙල් ගහක් තියෙනවා. ඔබට ඕකට කෙසෙල් ගහයි කියලා ඒ ගහට කියන්න පුළුවන් කොච්චර කාලයක්ද? කෙසෙල් ගහක් සාමාන්‍ය පැවැත්ම කොච්චර කාලයක්ද? අවුරුදු දෙකක්? ඈ කන කම්පන ගා. එතකොට අවුරුද්දක් වගේ දෙකක් වගේ ඇති. එතකොට කෙසෙල් ගහ කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ ඒකට අවුරුද්දකට දෙකකට පමණයි. ආයි ඒක කපලා බිමට වැටිච්ච ගමන් කෙසෙල් ගහ නෙමෙයි කෙසෙල් කඳ. දැකනේ සම්මුති සත්‍ය චේන්ජ් වෙනවා. වෙනස් වෙනවා. දැවැත්ත පොඩි කාලේ කිව්වා ඔය ඇත්තොන්ට චූටි ළමයා කියලා. පොඩි ළමයා කිව්වා. ඊට පස්සේ ලොකු මහත් වෙනකොට යෞවනයන් කිව්වා. යෞවන කාලයක් තිබ්බ නේද? කෙල්ල කොල්ල කාලය තිබ්බාන්නේ. ඒතකොට කෙල්ල කිව්වා කොල්ල කිව්වා. හරි සන්තෝෂයි කොණ්ඩේම පීරලා නේද? වටේම ගස්සලා දාලා ගියා. දැන් ගස්සන්න ගෑස්සුවොත් එන උගුල පයින්නවනේ. මේ ඉතින් ඒ කාලයක් තිබ්බා යෞවනය කියලා. කොල්ලොත් එහෙමයි. කොල්ලොත් පරි. ආ අමීර් ඛාන් සල්මන් ඛාන් වගේ එහෙම යනවා කාලයක් තිබ්බ කාලයක් ඔය පිස්සු වගේ කොණ්ඩේ කපලා නේද? ඊට පස්සේ යුගයක් එනවා මැදිවියේ. අවාහ විවාහ වෙලා ඔන්න තාත්තා කෙනෙක් වෙලා අම්ම කෙනෙක් වෙලා ඉන්නවා. චේන්ජ් වෙලා වෙනස් වෙලා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ ධර්මමුණු පුරෝ ලැබෙනවාම ඉබේටම ආච්චි 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 කියලා හම්පඩ ගන්න ඉවරයි. එතනින් එහා ගන්න දෙයක් නෑ. වටේ හැම තිස්සෙම ඇහෙන්නේ ආච්චියේ කියන අප්පච්චියේ. මොකට මට ආච්චි කියනවද යකෝ කියලා හිතෙනවා. සීයේ කියනකොට නේද නිකම්ම මිනිහා වයසට යනවා. ඇයි සීයේ සීයේ කියලා හැම තිස්සෙම කියනකොට ඒ වෙලාවට කියන්න ඕනේ මට 100ක් නෑ පුතේ 60යි තාම කියලා 60යි කියලා කියපන්. සීයක් කොහෙද මට 100ක් කියන්න ඕන 100 වෙන්නට පස්සේ 100 කියලා මේ 60 මට මොකටද 60 70 කියලා කතා කරන්නේ හරි 70 කියලා කතා මේ ගොඩක් අය නේ යෝග යෝග තියෙනවා ඊට පස්සේ තාත් එහාට ගියොත් එහෙම මෙතන නැතුව ඇති මීයාතල ඉන්නවද මීයාතල වෙන්නේ කොහොමද තුමුණු පුරුත කොහෙද යන්න ඕනනේ? ඒක දන්නේ නැද්ද ඔයද? මොකද මීයාතල නැහැනේ දැන්. දැන් බලන්න ඒ ඉස්සර තුමුණු පුරු බල්ලා මැරුණේ. කොහමද? දරුවෝ දරුවන්ගේ දරුවෝ ඒ දරුවන්ගේ දරුවොත් බලන්න ඕන. ඊට පස්සේ ඒ දරුවන්ගේ දරුවෝද මන් දන්නේ තුන් මුණුපුර එන්නේ මුණුපුරාල තුනක් වෙන්න එපා නේ මුණුපුරාල තුන් දෙනෙක් ගන්න ඕන මුරුපුරා දරුවෝ මුණුපුරා වෙන්නේ නැහැ නේ ඒ දරුවෝ ඊළඟට ඒ දරුවන්ගේ දරුවෝ ඊළඟට ඒ දරුවන්ගේ දරුවෝ තුන් මුණුපුර දැන් එක මුණුපුරා බලා ගන්නෙත් බොහොම අමාරුයි ඇයි ඒක දන්නවනේ සුපිරි කෑම සුපිරි ගෑම නිසා රස විස ගහලා 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 සල්ලි තමයි වැදගත් අපි කන්නේ මේවා කියලා දෙනවා දැන් දවසක් එහෙම ගොවියෙක් අර ගහනකොට මේ මං ඇහුවා ඉතින් ඇයි බං ඔහොම ගහලා ගෙහින් දුන්නා මිනිස්සු මේ මැරෙනවනේ කියලා එහෙනම් අපි කන්නේ නෑනේ කියලා කිව්වා මිනිහා කන්නේ ඒක නිසා ප්‍රශ්නයක් නෑ දෙනවා එතකොට තේරෙනව නේද මේ ලෝකේ කිසිම කෙනෙකුට ආදරේ නැහැ මෛත්‍රිය කියලා මහා බොරුවක් තියෙන්නේ. පින්නතුනේ මේ ලෝකේ දහමෙන් පාලනය කරන්න පුළුවන් අතිශයින්ම ඥානවන්ත මිනිස්සෙක් විතරයි. මේ සමස්ත සමාජයේ ඉන 80%ක්ම පාලනය කරන්න බෑ දහමෙන්. ඒත් පාලනය කරන්න සිද්ධ වෙන්නේ ඔය දණ්ඩණයෙන්. නීතියෙන් පාලනය කරන්න වෙන්නේ ඒ වැටකටළු බැඳීමෙන් පාලනය කරන්න වෙන්නේ ක්‍රමවත් කිරීමෙන් පාලනය කරන්න වෙන්නේ ඒකට තමයි දේශපාලනය කියලා කියන්නේ රට පාලනය කිරීම මේ පාලනය වෙන්න ඕන තමන්ගේ සාර්ථකත්වය කරා දැන් ඔයත්තන්ගේ හිත පාලනය වෙන්න ඕන නිවන කරා රටක් පාලනය වෙන්න ඕන රටේ සමෘද්ධිය කරා සමෘද්ධිය කියලා කියන්නේ හවල්දී කියලා කියන්න බෑ කොහොම හරි මිනිස්සු කායිකව මානසිකව නිදුක් නිරෝගීව සතුටින් ජීවත් වෙන්න ඕන. අන්න ඒ රටට කියනවා අපි දියුණු රටක් කියලා. එතකොට මේ නිර්වාණ මාර්ගයේ යන කෙනා කායිකව මානසිකව නිදුක් නිරෝගීව පුළුවන් තරම් ඉන්න ඕන. මානේ වෙන බලන්න උත්සාහයකේ දුනුත් වෙනතුනේ මොන වගේ පරීක්ෂාවකට ලක් කරන්නත් පුළුවන් ඔබට ඔබේ මාන්නේ වෙන බලන්න. එක වෙලාවක ඔබට වෙන බලන්න පුළුවන් ඔබව ප්‍රශංසා කරනකොට. තව වෙලාවක ඔබට මේ මාන්නේ මැන බලන්න පුළුවන් ඔබට නිඳා කරනකොට. තව වෙලාවක ඔබේ මාන්නේ ඔබට මැන බලන්න පුළුවන් ඔබට නොගැලපෙන කෙනෙක් අක්කේ කියලා කතා කරාම නංගී කියලා කතා කරාම. එහෙම නැත්නම් මල්ලී කියලා කතා කරා. මට බස්වල ඇහිලා තියෙනවා. ඔය අම්මා ඉස්සරහට යන්න කිව්වම සමහර අය තද වෙනවා. බානිනෝ අර බස් කන්ඩක්ටර් තුට අම්මා උනේ කවද්ද මාව කියලා. අම්මා කියනවා කැමති නෑ. ඒක එක එයාගේ හිතරම. ඊටවසින් නංගි වහට යන්න කිව්වද ඒත් තරහයි. ඇන්ටි කියලා කිව්වහම ඒකත් හොඳ නෑ. ඒවට කියන්නේ දෙන මොකක් හරි එකක් වුණා කමන්නේ නැ ඔන්න ඉස්සරහට යන්න. මැද ඉන්න කෙනා යන්න කොනේ ඉන්න කෙනා යන්න කියලා කියනවා. මොකද මේ ශ්‍රී ලංකාවේ කල්චර් එක එහෙම තමයි. අර සීට් වල වාඩි කරලා කියන්නේ ඒ පිට රටවල් වල නෙවෙයි කරගත් විදියට සීට් එකේ වාඩි වෙලා මිනිස් කියන මෙහෙම නෑ. අර මැද පොළු දෙකක් දාලා පොළු දෙකේ ඉල්ලලා ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්නේ වැඩි වැඩි හරියක්ම මේ වවුල් ආත්ම වලින් ඕ ඒකෙ මිදිලා එක පාටම මනුස්ස ආත්මයකට වැරදිලා ඇවිල්ලා ඉතින් බස් වල සීට් ඇත්තෙම නෑ නිකන් පොළු තමයි තියෙන්නේ පොළේ යන්න තමයි තියෙන්නේ කියන්නේ ඒ අවාසනාවන්ත ජීවිත වාඩි වෙලා යන්න නෑ. ඒ වගේ අපිට අපේ මාන්නයන් එක එක අවස්ථාවන් වලදී හොඳට මේ ආධ්‍යාත්මික මාන්නයන් සම්මුතියෙන් ඉතින් ඕන හදා ගන්න පුළුවන්. ආධ්‍යාත්මික මාන්නයෙන් බලන්න කොහොමද කියලා. බුදුදහමේ පරමාර්ථයේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පතේ. අටලෝ ධහමෙන් නොසැලෙන සිත. මාර්ගඵලයි 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 කියලා වැඩන්නේ අටලෝ ධහමෙන් නොසැලෙන්න ඕන. මම බුදු වෙලා ඉන්නේ මම රහත් වෙලා ඉන්නේ කිව්වත් වැඩන්නේ අටලෝ දහමෙන් නොසැලෙන මනසක් වෙන්න ඕන. ඒ කාලේ බුදුහාමුදුරු උපමා කළා ඔය ඒ කාලෙත් තියෙනවා මේ දේශ සීමාහෙම වෙන් කරගන්න කණු හිටවනු. ඒ කණු හරියට අර අශෝක ස්තම්භ වගේ තමයි. අර ගල් කණු තියෙන අශෝක ස්තම්භ සිංහ කණු අදලා තියෙන. ඒ වගේ ගල් කණුවක උඩට තියෙන ප්‍රමාණයම පොළොව යටටත් තියෙනවා. උපමා කරන බුදුහාමුදුරු උපමා කරන මෙන්න මේ කණුව මොන දිශාවකින් හුළඟ ආවත් ඇස්සක් ආවත් මේ කණුව හෙලවෙන්නේ නැහැ කියලා. ආන් ඒ වගේ නොසැලෙන මනසක් කියනවා. ඔය කණුත් ඉතින් භූමිකම්පාවක් ආහොත් පෙරලෙනවා නැත්තේ නැහැ. නමුත් යම් කිසි ඔව් නොසැලෙන සත්‍යයකට උපමා කරන මහා පර්වතයක් වගේ කියලාත් උපමා කරනවා. ඉතින් පර්වතත් නාය යනවා නැත්තේ නෑ. නමුත් සරල උදාහරණයක් දෙනවා. නොසැලී ඉන්න පුළුවන්. ඇයි? අතහැරීමෙන් ඉන්න කෙනාට මොනවද අතහරින්නේ? කෙලෙස් අතහැරීමෙන් ඉන්නවා. අතහැරීමෙන් ඉන්න කෙනාට පීඩන අඩුයි. මොකද හේතුව පීඩනේ එන්න එන්න එයා එකතු කරගෙන හිර කරගන්නේ පීඩනේ අතහැරලා දාන. පොඩි පොඩි දේවල් ගොඩාක් එකතු කරාම තමයි පුපුරන්න හේතු වෙන්නේ. මුලදීම අර පොඩියට තේරෙන දෙයම කියනවා. හරි විවෘතයි. පුංචි දෙයම කියනවා. කෑම රස නැත්තම් ඒවලෙම රහ නැහැ කියලා කියනවා. ඔබ හිතේ පුපුරු පුපුර ඉන්නේ. තමන්ට ඒක හරියන්නේ නැත්තම් තමන් ඒක හරියන්නේ නැහැ කියන. හිත රිදුනා නම් ඒක හිත රිදුනා කියන. එයා පොදි බඳින්නේ නැහැ, උපාදාන කරන්නේ නැහැ. අකමැති නම් අකමැති කියනවා, කැමති නම් කැමති කියනවා, බැරි නම් බෑ කියනවා, හරි නම් හා කියනවා. ඔළුවේ මොකෝවත් උප්පර වැට්ටි නැහැ. ඒවටනේ සංස්කාර රැස් කරනවා කියලා කියන්නේ. ඔළුවේ තියෙනවා මිනිසුන්ගේ ඔළුවේ තියෙනවා පැවැත්ම තුළදී උප්පර වැටි තියෙනවා. උප්පර වැටි නැතුව සජීවීව ජීවත් වෙන්න ඕන. භාවනාව කියලා කියන්නේ මේ ඔළුවේ දරා ගන්න මොනවා හරි උප්පර වැට්ටියක් නෙමෙයි. උප්පර වැට්ටියක් කියන්නේ මේ උපාය යොදලා සකසලා ක්‍රියාත්මක වෙන දෙයකට තමයි කියන්නේ උප්පර වැට්ටි කියලා. ඒ උප්පර වැට්ටියක් නෙමෙයි, සජීවී බවට පත්වීමම තමයි. මෙන්න මේ මොහොතට පත්වීමම තමයි, මේ මොහොතේ අවදීන් කටයුතු කිරීමම තමයි ධර්මයට පත්වීම. ඒතකොට ඒකේ සීමාවල් තියෙනවා. ඒ සීමාව තමන් වැඩි කරගන්න ඕන. මේ මොහොතටපත් වීමේ සීමාව ගැඹුරෙන් ගැඹුරට, ගැඹුරෙන් ගැඹුරට වැඩි කරගන්නවා. දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ මේ මොහොතේ ජීවත් වෙන සීමාව මොන තරම්ද? ඒ නිසා ධර්මය ලඝු කරන්න එපා. බෞද්ධයාගේ සිටිත තමයි මේ පොඩ්ඩක් දැනගත්තාම හිතනවා ඒක තමයි උපරිමය කියලා. ඒක තමයි වැරද්ද. මේ ගතිය තිබුණ මේ ලාංකිකයාගේ. ඕක ඉස්සෙල්ලම දැක්කේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා හස්තිපදෝපම සූත්‍රය ලංකාවට ආව ගමන් පළමුවෙන්ම දේශනා කළා. අඩිපාර දැක්ක ගමන් අපේ අක්කු කියනවා අලියගේ හැටි. ඒවා එහෙම කියන්න එපා. අඩි ලොකු කඳ මහත් අලිත් ඉන්නවා. අඩි පොඩි කඳ මහත් ලොකු අලිත් ඉන්නවා. අඩි ලොකු කඳ පොඩි අයත් ඉන්නවා. ඒකට හේතුව අලි ගහණය නිරන්තරයෙන්ම තිබුණා. අලි ගොඩාක් හිටියා රටේ ඒ කාලෙත් හිටියා. ඊට පස්සේ සුද්දගේ කාලෙම තමයි අලි සෑහෙන්න වෙඩි තියලා මරලා දැම්මේ. ඒ දැන් මේ කාලේ නම් ඒක වෙනස් වෙලා ගිහිල්ලා මේ අලි ටොන් ගණන් හැපිලා කෝච්චි වල මැරෙනවා. ඒව නම් එච්චර ප්‍රශ්න නෙමෙයි. අර හාමුදුරු කෙනෙක් අලියෙක් ඇති කරා කියලා ගහන නඩුවක් දාන්න තියෙනවා. ඒවා ඉදින් අපි දවුරුද්දන්න ඕනේ දේශපාලන පලි ගැනීම කියලා. පලි ගන්න අයට ඒ ස්වභාව ධර්මෙන් රිටර්න් එක හම්බ වෙනවා. ඒ කියන්නේ ওই දේශපාලකව මැරිලා අමු පණුව වෙනවා, රිලව් වෙනවා, මලයක් වෙනවා, කුණු කාණු වල කබරේ වෙනවා. උන්ට ඒ වගේ පව් කරගන්න ඉඩ අරින්නම ඕන. මොකද ඊළඟ ආත්මේ උන් සෑහෙන අපායකට දාන්න අපිට හැකියාව ලැබෙනවා. එහෙම අපිටත් පුළුවන් නේද? ඒ අරාට මේ මොහොතේදී මුදුන වෙලා ඉන්න දීලා අපිට පුළුවන් ඒ අරා ඊළඟ පාත්මේ කබරේ කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හිටපංගෝ ඊට පස්සේ කබරේ ආයෙ. ඊළවේ කොඳුරේ කරන්න පුළුවන්, අපායට යවන්න පුළුවන්. බුදුදහමට ගරහන කෙනෙක්ව අපායට යවන්න හොඳම ක්‍රමය තමයි මොකද? ඒ යකාව සම්මාදිට්ඨික කරන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටියේම ඉන්න දෙනවා. අන්න නියම පරිගණනය. සතුරෙක්ගෙන් දැන් ඕගොල්ලෝ තරහ වෙන්න එපා. බුදුදහම ප්‍රතික්ෂේප කරන කෙනෙක් ඉන්නවා. ඒ බුදු පිළිම පොලේ දානවා අය. බුදුහාමුදුරන් බයිනෝය කියලා කිසිම බය වීමක් වෙන්න එපා. හරි සන්තෝෂ වෙන්න. අපිට කරන්න පුළුවන් දේ අපි එතනම කරලා තියෙන උපරේ. මොකද මේ මිනිස්සයව අවීචියට දක්වාම යන්න පුළුවන් පසුබිම හදලා දීලා තියෙනවා. අපි ඒකේ සතුට වෙන්න පුළුවන්. දැන් ඒ නිසා මම ධර්මයට ගරහන කිසිම කෙනෙක් එක්ක මම තරහ නැහැ. මොකද හේතුව? මොකද මේ මිනිස්සයව අපායට යන්න ඕන දේ මිනිස්සෙම කරගන්නව. කරගන්න දෙන්නේ. ඉතින් අපි ඒකට උරණ වෙන්න ඕනද? උරණ වෙන්න ඕනේ. අපි තරහ ගන්න ඕනේ. මේ මිනිස්සයට ඕන දේ මේ මිනිස්සය හදා ගන්නවා. එච්චරයි. තමන්ට හරියන පාරමිතාව තමන් හදා ගන්නවා. පින්නතුනි මේ කුසල ධර්මයේ යෙදෙන කෙනෙක් ඉන්නව නේද? මේ ඇත්ත හරියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මල් මාලා ගොතනවා කෙනෙක් වගේ කියලා. ඒ මෙයා මේ පරමල් ගොටු වෙච්ච මල්, කැඩිච්ච පෙති කැඩිච්ච මල් මොකද කරන්නේ? අයින් කරනවා. පණු කාපු මල්, වර්ණයේ පැහැය දුරු වෙච්ච මල් අයින් කර කර අයින් කර කර ලස්සන මාල විතරයි එකතු කරන්නේ. කාගේ බණ ඇහුවත් දොසක් මේ මල් මාලයට දාගන්න එපා. අපේ ඉන්න මේ පින්නතුන්ගේ තහනමක් නැති නින්ද විවිධ හාමුදුරුවරුගේ, ගිහියන්ගේ, පැවිද්දන්ගේ, ජාත්‍යන්තරයේ ඉන්න මව වෛද්‍යවරු, දේශකයෝ ඔක්කොගේම පොත්පත් කියවන දර්ශන තියෙන අය. මේ තහනමක් නැහැ. වරදට වැටෙන්නේ නැතුව ඔබේ හිත හදාගන්න මට්ටමට ඕන තැනක ගිහිල්ලා කරන්න, අර පීඩාවකට හසු වෙන්නේ නැති වෙන්න මල් මාලා ගොතන්නෙක් වාගේ. එවනම් ඔබ කොතනින් ශ්‍රවණය කළත් මේ ලෝකයේ හරි ටික කතා කරන්න ඇවිල්ලා ආවල් හාමුදුරුවන්ගේ මම බණ අහන්න ගියා කියලා වැරදි ටික කියන්න එපා ඇවිල්ලා. ඒ හාමුදුරුවන්ගේ මං ගත්ත එකක් තියෙනවා. ඒක තමයි වැදගත්. ආවල් දේශයට ගියා. මම මේ දේශකයාගේ දේශනේ ඇහුවා. මට ගන්න එකක් තිබුණා. මෙන්න මේක. කියලා ආදර සන්තෝෂෙන් ඒක කියන්නේ එච්චර මං ගත්තේ ඔච්චරයි. අඩුපාඩුකම් කතා කරන්න එපා. දැන් එහෙම අඩුපාඩුකම් කියනකොට අපිට අහන්න තියෙන හරි දැන් ඔක්කොම ඇහුවනේ. ඔව්. මේ හොඳ එකක්වත් දැක්කේ නැද්ද? බලනකොට මෙයා හොඳ එකතු කරලා නැහැ. හොඳයි නරකයි දෙකම අපි එකතු කරගන්න ඕනේ කියන තැනටත් එන්න එපා. හොඳම පමණ එකතු කරන්න. හොඳම පමණක් එකතු කරන්න. ඒකට හේතුව මේ ලෝකේ හැමදාම හොඳයි නරකයි තියෙනවා. හොඳම පමණක් එකතු කරන්න. එතකොටයි ලස්සන මල් මාලය. මල් මාලය කියන්නේ ජීවිතේ. දැන් මෙච්චර කාලයක් බනහපු ඔබගෙන් අහන්න පුළුවන්. දෙවියෙක් ඇවිල්ලා ඔබට සතුටුයිද දැන් කියලා. ඒ කියන්නේ ඔබ සතුටින්ද දැන් ඉන්නේ කියලා අහන්න පුළුවන්. එතකොට මොකද උත්තරේ? ඕ මට හරිම සතුටුයි දැන්. දහම් සුව විඳමින්, දහම් රස ලබමින්, දහම ශ්‍රවණය කරමින්, ලෞකිකත්වය සම්මතය දුරු කරමින්, ලෝකෝත්තර ගුණ වඩනකොට සැනසිලිදායකයි. උණු අතුර හේකට දැක දැක දැන දැන අත දැම්මත් නොදැන අත දැම්මත් පිච්චීමේ වෙනසක් වෙනවද? වෙනසක් වෙන්නේ නැහැ නේ. මොකද අංශක සෙල්සියස් අංශක 100ට රත් වෙලා දෙනවා නම් මේ දැන දැන අත දානවායි කියලා මේක මේ 10ට අඩු වෙන්නේ නැහැ නේ. ඒ 100ම තමයි ඒක තියෙන්නේ. ඒ නිසා අපි සිතක් පරිහරණය කරනකොට කවුරුත් දැනගන්න ඕන මේ සිත මම දැන දැන පරිහරණය කරනවද නොදැන පරිහරණය කරනවද නෙමෙයි, මේ සිතේ තියෙන කුසලා කුසල රත් වීමේ අංශක ගාන බලන්න ඕන. සිතෙහි තියෙන අකුසලයේ ස්වභාවය තමයි අකුසලයක තුල වැඩි නම් ඒක රස්නේ වැඩි. එතකොට රස්නේ වැඩි සිත් පාවිච්චි කරන්න එපා. උණුසුම් සිත් පාවිච්චි කරන්න එපා. පීඩාකාරී සිත් පාවිච්චි කරන්න එපා. දුක්ඛදායී සිත් පාවිච්චි කරන්න එපා. තමන් දුකටපත් වෙන්නත් එපා, අනුන් දුකටපත් කරන්නත් එපා. ඒක හිත ඇතුලෙන්ම තේරෙනවා. මේ ස්වභාවයෙන්ම මේ ශරීරයත් කැමති නැහැ අපි දුකටපත් වෙනවට. ස්වභාවයෙන් ඔබේ ශරීරයට ඔබ ඇහුම්කම් දෙන්න ඔබේ ශරීරය කැමති නැහැ ඔබේ ශරීරය දුකටපත් කරන්න. ඒක ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ ඒ නිසා හොඳ සිහියෙන් අවධානයෙන් බලාගෙන හිටියොත් ඔබේ ශරීරය දුකටපත් වෙන අවස්ථාවන් වලින් ඔබ මුදවා ගන්නවා. සංඥාවක් ඇවිල්ලා ඔබව මුදවා ගන්නවා. ඒකට හේතුව ඔබේ ශරීරයේම කැමති නැති ස්වභාවයක් තියෙනවා ඔබේ ශරීරයේ. කවුරු හරි ඇවිල්ලා පිටින් ඇවිල්ලා උදව් කරන අයත් ඇති. නමුත් ඊට වැඩිය වැදගත් වෙන්නේ තමන් තුළ ඉන්න සංවේදීතාවය. මගේ දවසක් ඇහුවා මේ වෙනත් ආගමික පූජකයෙක් ඇවිල්ලා ඔයා ඇහුවා මේ දෙයියෝ විශ්වාස කරනවද කියලා. මම දෙවියන් අපහස කරනව නෙමෙයි, අද්භූත ආත්ම භාවල් තියෙනවා මිනිසුන්ට කරදර කරන අයත් ඉන්නවා, පිහිට වෙන අයත් ඉන්නවා. මේ නමුත් ඔය කියන තරම් එහෙම වැඩ නම් වෙන්නේ නැහැ. මොකද හේතුව දෙවියන්ටත් වැඩ තියෙනවා, ඒගොල්ලන්ගේ ෆෞජ්ජලික ලයිෆ් එකක් තියෙනවා. මේ අනුන්ට එක එක ඒවා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මගෙන් අහුව මං කෝ ඔව් කියලා. ඊට පස්සේ මගෙන් හිමේ සැරේ අහන මොන දෙයියද විශ්වාස කරන්න කියලා. මම විශ්වාස කරන දෙයියා මමමයි. එතකොට ඔබ දෙයියෙක්ද? මං කෝ මං දෙයියෙක්. මං විශ්වාස කරන්නේ මම්මයි. ඒ කියන්නේ මං තමයි දෙයියා. දැන් මිනිහ දැන් කල්පනා කරනවා දැන් වෙන පොටක් නේ හොයාගෙන ආවේ, දැන් මිනිහට යන්න දියාවක් නෑ. ඊට පස්සේ මේ කියන ඕක නම් ඇත්ත නේ, ඒක බැහැර කරන්න බෑ. අපෝ මට මාව සංවේදී, මට මාව හැමතිස්සෙම තේරෙනවා. මන්ට ඇඩ්‍රස් නැති දෙයියෙක් පස්සේ යනවට වැඩිය හොඳයි මේ ඇඩ්‍රස් තියෙන එක ගැන හොයා ගන්නවා. ඔයගොල්ලෝ කැමතිද ඇඩ්‍රස් නැති කෙනෙකුට තමන්ගේ ජීවිතේ බාර දීලා බලන් ඉන්න? හරියට නිකන් කොහේ හරි ආතප්පාදක් නැති මිනිහෙක් ඇවිල්ලා කියනවා මේ අක්කේ මං ඔයාව මල්ලි ඔයාව මං රට යවන්නම්. ඔව් ජපානයට යවන්නම් 105ක් දෙන්න. අමු මෝඩෙක් වුණොත් දෙනවද නැද්ද? දෙනවා. රටත් නැහැ මිනිහත් නැහැ. ඉතින් ඕකම තමයි දෙන්නේ. අර ඇඩ්‍රස් නැති දෙවිවරු විශ්වාස කරන්න ගියාම මොකද වෙන්නේ? ඒක දෙයියෙක් නෙමෙයි ඉන්නේ. හැම ආගමකම ඉන්නවා. මේ බුද්ධ ආගමේ තමයි වැඩිපුරම දෙයියෝ ඉන්නේ. කීයද? 84,000ක් ඉන්නවා. බුදුහාමුදුරුව අපිට පෙන්වුවේ දෙයියෝ පස්සෙන් යන්න නෙමෙයි. දෙයියෝ අපේ ළඟට ගන්න. බුදුහාමුදුරුව දෙය ධර්ම දේශනා කරනකොට බුදුහාමුදුරුව දෙයියෝ පස්සෙන් ගියාද? බුදුහාමුදුරන්ගේ බණ අහන දෙයියෝ ආවද? දෙයියෝ ආවා. එතකොට බුදුහාමුදුරුව පෙන්වුවේ අර මාතලේ දිව්‍ය පුත්‍රයා වඳින්නේ කාටද? ඉඳුරම් පහ සංවර කරගෙන පංචශීලාදී ධර්ම ආරක්ෂා කරගෙන ජීවිතේ ඉන්න අය. දැකලා වඳිනවා කිව්වා. එතකොට මේ ලෝකේ පංචශීල ධර්මයන් නැතිව දුෂ්චරිතයන් වල මිනිසුන් ජීවත් වෙමින් දෙවියන්ට ගිහිල්ලා ගාන්ටාර ගැහුවා, මිනිගෙඩි දැම්මා, කෙලෙවර ගැහුවා කියලා පූජාවට දුන්න කියලා දෙයියෝ බලන්නේ නෑ. දැහැමි මිනිස්සෙක් වේතුයි. ඒ දැහැමි මිනිසාට තමයි පූජාවට තිබ්බත් නැත්තත් හොඳ ආකර්ෂණ, හොඳ ආශිර්වාද, විශ්වීය ආශිර්වාද ලැබෙන්නේ. ඒසා හැබැයි තමන් ළඟ තමන්ටත් දිව්‍යමය තත්වයකට යන්න පුළුවන්. ඒ වගේම තමන් ළඟ දේව ගුණාංග පිහිටන්න ඕන. ඒ වගේම තමන්ට තමන් සංවේදී නිසා තමන්ට තමන් හදා ගන්න පුළුවන් ස්වභාවය, පිහිට වෙන්න පුළුවන් ස්වභාවය 100%යි. ඔබේ මානය දුරු කරගන්න පුළුවන් ඔබටමයි, ඔබේ ද්වේෂය දුරු කරගන්න පුළුවන් ඔබටමයි, ඔබේ මෝහය දුරු කරගන්න පුළුවන්, අනවබෝධය දුරු කරගන්න පුළුවන් ජීවිතය ගැන ඔබටමයි. ඒ කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං කියලා කියන්නේ ඉතින් මෝහයම තමයි. අඥානකම, නොදන්නකම, මෝහය. ඇසේ ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ, කනේ ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ, ඈ සිතේ ක්‍රියාකාරීත්වය දන්නේ නැත්නම් ඊතර මොකද තියෙන්නේ? මෝහය. මේ කුසලයේ කියලා දන්නේ නැහැ, මේ අකුසලයේ කියලා දන්නේ නැහැ, මේ කෙලෙස් කියලා දන්නේ නැහැ, මේ පින් කියලා, මේ පව් කියලා දන්නේ නැත්නම් ඊතර තියෙන්නේ මෝහය. ඒ නිසා හොඳින් ඒවා තේරුම් ගැනීම, වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම අමෝහය සිද්ධාන්තයේ බවට පත් වෙනවා. මේ ලෞකිකත්වය කියලා දන්නේ නැහැ, මේ ලෝකෝත්තරත්වය කියලා දන්නේ නැත්නම් එතන තියෙන මෝහය. ඔබ ලෝකෝත්තරත්වය හඳුනනවද? ලෝකෝත්තරත්වය විඳිනවද? ලබනවද? එතන ඉන්න ටික දෙනෙක් ඒ ලෝකෝත්තරත්වය බොහෝම නිහඬව ආස්වාදනය කරන පිරිසක් ඉන්නවා. පිරිසක් ඒ ලෝකෝත්තරත්වයේ සොයමින් වාසය කරනවා. හරියට වෙනතුනේ මේ ලෝකෝත්තරත්වයට එනවා කියලා කියන්නේ මිනිස්සෙගේ දැවැන්ත කොටයක්, මිනිස්සෙගේ මේ ඉන මැදින් ලොකු පටියක් දාලා මහා කොටයක් බඳිනවා. මේ කොටෙත් ඇදගෙන මේ මිනිස්සයට යන්න සිද්ධ වෙනවා. කන්දක් නගින්න සිද්ධ වෙනවා. කොයි වගේ අමාරුවක් තියද ඒක? මහ විශාල කන්දක් කඩාපු කන්දකින් මහ කොටයක් බැන්දට පස්සේ මේ කොටෙත් ඇදගෙන කන්දකට ගොඩ වෙන්න තියෙනවා. ආන්න ඒ වගේ අපහසුාවක් වෙන්න උතුරේ මේ ධර්මයේ ජය ගැනීමේදී ඔබට තියෙනවා. අර උපාදාන ස්කන්ධය නැමැති මහා කොටය නැදලා අර නිවන් නම් මහා දිය ධාරාව උපදින අර කඳු මුදුනට නගින්න මොනතරම් වීරයක් ඕනද? හදවතින් මේක තියෙන සිතෙහි, සිතේ මොනතරම් වීරයක් තියෙන්න ඕනද කියලා. සිත බලවත් වෙන්න ඕන. මේ ධර්මයේ දකින හැම කෙනෙක්ගේම කය නෙමේ බලවත්, සිත. සිත හරි බලවත්. ධර්මයේ දැක්ක ඕනම කෙනෙක්ගේ දිහා අපි බලන්නේ මනුස්සයා මේ උඩින්නේ. එහෙම හිටියට මොනතරම් මනසින් බලවත් කෙනෙක්ද කියලා. සමහර අය නෝ ගතින් හරි ලොකුයි චණ්ඩී, හිත දුර්වලයි. දුර්වලයි කියන්නේ ලෝභ ද්වේෂ මොහ වලට අහු වෙනකොට දුර්වලයි. හිත ශක්තිමත් වෙන්න ඕන. දැන් ඔය හිරගෙවල් වල ඉන්න මිනිස්සු බලන්න යනවනේ. කෙනෙක් හිතන්න පුළුවන් මේ හරි චණ්ඩි හරි ශක්තිමත් මිනිස්සු කියලා. නෑ, මම දකින්නේ දුර්වලම මනස් තියෙන මිනිස්සු. ඉවසන්න තේරෙන්නේ යමක් දුරදර්ශීව අනුගමනය කරන්න වැඩ කරන්න තේරෙන්නේ. තේරෙන්නේ නැති නිසා ක්‍රියා කරලා මේ මිනිස්සුම අනන්ත දුක්වලට පත් වෙලා තියෙනවා. දුර්වලම මනසක් තියෙන මිනිස්සු. ශක්තිමත් කියලා කියන්නේ පිටුතුනේ අකුසලයෙන් බේරගෙන කුසලයේ පිහිටවන්නට තමයි අපහසුම. ආන්න බුදුහාමුදුරන්ගේ මගෙහි මේ පවිත්‍ර සිතෙහි පිහිටවා ගන්න පුදුමාකාර බලයක් තියෙන ඕන. තමගේ කොන්ද බැඳපු මහා කොටයක් ඇදගෙන යන මිනිස්සෙක් වාගේ. එහෙම නැතුව බෑ. උඩුගම් බලා පීනන්න එහෙම නැතුව බෑ. දිය ධාරාවේ උඩට පීනන්න මහා බලයක් මහා ශක්තියක් ඕන. මේ අපි දුකෙන් බේරෙන්න හදන්නේ, අපායෙන් බේරෙන්නයි හදන්නේ. මේ ආත්ම භාවයේදීම ඔබ අපායෙන් මුදවාගත්ත ජීවිතය ඔබ අත්දකින්න ඕන. කොබලන අපාභිය තියන අය අත උස්සන්. කවුරුත් අත උස්සන්නේ කොබලන අපාභිය තියන අය. දැන් අපාභිය නැති අය අත උස්සන්න බලන්න. මම ඇත්තටම අපාභය නැද්ද? බොරු එහෙම කියලා අහුවෙන්න බෑ. කො බලන්න. හරි, දැන් අපාභිය ඉස්සෙල්ල තිබුණ දැන් නෑ. ෂුවර්නේ. මම ගෙදර ගිහලා ආයි ෂුවර් එකට බලන්න ඕනේ. මොකද මට ෂුවර් නෑ ඒකයි. ඒ නිසා ගෙදර ගිහින් හරියට බලන්න ඕනේ ඒ අපාභිය තිබුණ අපාභිය නැද්ද කියලා. මටත් එහෙම තිබුණා වෙනතුනේ. මට පස්සේ මේ බණ භාවනාව දිනු කරගෙන යද්දිත් මේ එක එක භාවනාවල් කරද්දි අපාභියක් තිබුණා. හැබැයි මේ ආත්මෙන් පස්සේ ඊළඟ ආත්මය අපායයි කියන බය නෙමෙයි තිබුණේ. ඊළඟ ආත්මවල යයි කියන එක. කියන්නේ මේ ආත්මෙත් නෙමෙයි ඊළඟ ආත්මෙත් නෙමෙයි ඊළඟ ආත්ම භාවවල කරකිලා අපායයි කියන බයක් තමයි තිබුණේ. ඒක වුණත් මම දැක්කේ භයානක තත්ත්වයක් හැටියට. ඒක ලොකු දෙයක් නේ. දැන් මේ ආත්මෙම ටක් ගාලා ට්‍රාන්ස්ෆර් එක අපායට හම් වෙනවා කියලා තියෙන අයත් බය නැතුව ඉන්න කට්ටිය. ඔය කිසිම දෙයකට බය නැති මිනිස්සු ඉන්නව නේද? ඒගොල්ලෝ වැදගත් මිනිස්සුද? නෑ. බය විය යුත්තට බය වෙන්නත්, බය නොවිය යුත්තට බය නොවෙන්නත් ඉගෙන ගන්න ඕන. දැන් මගෙන් ඇහුවොත් කරුවලේ ආවාන්සර දැන් මමත් කියන්නේ මේ කරුවලේ මේ කැලේ මෙදී යන්න. මගේ යකෝ මේ නිකන් කකුලේ කටු වෙන ගන්න. සර්බොන්ඩ් කියලා කවා ගන්න. මේ කැලේ මෙදී මෙහෙම යන්න. මේ පාර දීදි මොකටද කැලේ යන්නේ? මේ නෑ නෑ ආවාන්ස බය නැති කියලා. එහෙම බය නැති කමක් අපිට නෑ. එහෙම බය නැති කන්නේ. බය විය යුත්තට බය වෙනවා, බය නොවිය යුත්තට බය නොවෙනවා. ඒකට හේතුව ඒක විද්‍යාත්මක හේතුවක්. ඒක මානසික බයක් නෙමෙයි. එසා ජීවිතේ අපි අකුසලයට බයයි. කෙලෙස් වලට බයයි. කුසලයට බය නැහැ. පිනට බය නැහැ. සත්‍යයට බය නැහැ. ධර්මයට බය නැහැ. මම පින්නතුනේ පඬිතයන්ට බය නැහැ. පඬිතයන්ට බය නැහැ. මෝඩයන්ට බයයි. පඬිතුයෝත් එක්ක ගහ ගන්නවත් බය නැහැ. බනින්න බයක් නැහැ, ගහන්න බයක් නැහැ, දොස් කියන්න බයක් නැහැ, නිග්‍රහ කරන්න බයක් නැහැ මම පඬිතයන්ට. මෝඩයන්ට බයයි. මෝඩයෝ හරීම මේ ඉහලෙන් තියලා, තත්වයෙන් තියලා, උඩින් තියලා, ඔව්, මුරුන් ගැත්තේ තියලා තියාගන්න ඕන. ඔබේ ගෙදරත් මෝඩෙක් ඉන්නවා නම් ඒ විදියට ආශ්‍රය කරන්න ඕන. කියන්න බෑ, තමන්ගේ නෝන වෙන්න පුළුවන්, මහත්ය වෙන්න පුළුවන්, කවුරු හරි ඥාතියෙක් වෙන්න පුළුවන්, ඒ මෝඩ චරිතයක් ඉන්න පුළුවන්. එතකොට ඒ මෝඩයට මෝඩය කියන්න ඕන තැන තියලා හිටියහම මෝඩයගෙන් ප්‍රශ්නයක් නෑ. ඒකට තමයි තත්ත්ව විපස්සනා කියලා කියන්නේ. දැන් පින්නසුනේ ඕන තරම් එහෙම දේවල් එනවා. දැන් මෙහෙට ආව දවසක් මේ සේවිකාවයි නෝන මහත්තයයි, කියන්නේ එයාගේ මැඩම් දෙන්නත් එක්ක ආව. බර ටික කියනකොට සේවිකාව ධර්මයේ දැක්කා. එයාගේ මැඩම්ට දැක්කේ නැහැ එයා මා උද්දච්ච චරිතයක්, මාන්නේ ඉන්න චරිතයක්. එතකොට මේ අකුසල ධර්ම පිරිච්ච චරිතයක්. ගොඩක් සමානව දකින්න බැරි කමක් නැහැ, දහමට යමු වෙලා ඉන්නේ. නමුත් දැන් මේ සේවිකාව දැක්කයි කියලා නිකම්වත් කිව්වොත් එහෙම සේවිකාවත් ඉවරයි. ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් ඉතින් මම කියන්නේ, මම කතා කරවන්න ලෑස්ති කියන්න පුතේ, ඔබේ අවබෝධය මෙහෙම මෙහෙම කියලා කියන්න කියන්නලාද. දැන් මැඩම්ට අවබෝධ වෙන්නේ නැතුව එයාට අවබෝධ වුණා කියලා මේ වුණොත් එම ලොකු සිද්ධියක් වෙනවා කියලා කෙල්ල දන්නවා. කෙල්ල ඇඟිල්ලෙන් පෙන්නන මේවා මේ මෙයා කියලා. මෙයා ඉන්නවා. මෙයා ඉන්නෝ කියන්න බෑ. ඒකට ඔබට කවදාවත් එහෙම ඉරිසියාවක් හටගනේද? තමන්ගේ සේවකයන් එහෙම ප්‍රශ්න ගොඩාක් වෙලා තියෙනවා. තව කෙනෙක් ධර්මයේ දකින්නකොට තරහක්, එයා දැක්ක මට දැක්කේ මම දැක්කේ නේ කියලා. එහෙම එනෝ අකුසල සිත්වලට. දැන් මගේ මාත් එක්ක තව හාමුදුරු කෙනෙක් ධර්මය අහන්න යමු වුණා. මම දැක්කා ඒ හාමුදුරන්ට දැක ගන්න බැරි වුණා. ඌ සදාකාලික මට දෙක මාත් එක්ක තරහයි. ඊට පස්සේ ධර්මයට නිග්‍රහත් කරනවා. දැක ගන්න බෑ, දැක ගන්න බැරි වුණා. ඒක අභාග්‍ය. කොහොමද එයාට නැතුව මට තේරෙන්නේ කියලා. සංසන්දනේ බාහිර සංසන්දනේ ඉන්නේ හිටියේ. දැන් මේක අග්ගමහා පණ්ඩිතලා ඉන්නෝ සද්ධර්මයේ දකින්න බෑ සමාජේ. ඒ මහා සාවිනාහන්සලා ඉන්නෝ මහා පරිණත. ඒුණාට එහෙම ධර්මයේ දකින්න බෑ. දැන් කුසල් මහා රජ දකින්නේ නෑ. නමුත් සුනීත සෝපාක දකින්නවා. ඒක යාගේ පෙර කුසලයක් එක්ක. අර ගෙදර වැඩ කරන අර ළමයාගේ හිතේ බාලසිතුවිලි තියෙන අයත් ඉන්න ඔහොම වැඩ කරන මේ දුප්පත්. නමුත් මේ ළමයාගේ සිතේ දැහැමි ගුණාංග ආධ්‍යාත්මික සෝයත් තිබුණා. ශරීරයෙන් භෞතික ලෝකයෙන් දුප්පත් වුණාට, එච්චර ලස්සන නැති වුණාට ආධ්‍යාත්මයක් තිබුණා පිරිසුදු. ඒ ආධ්‍යාත්මය අවදි වුණා. නමුත් අරයා මැඩම්, නමුත් මැඩම්ගේ හිත මාන්නය, ක්‍රෝධය, ඉරිසියාව, පිළිගැනීම වලින් ලොකු දේවල් වලින් පිරිලා තියෙන නිසා දහමට යොමු වුණා විතරයි. නමුත් දකින්න පෙරලා ගන්න බෑ මනස. මහා පාරමී බලයක් තියෙන්න ඕන. ඉතින් ඔබ අකුසලයට කොහොම හරි වැටෙන්නේ නැතුව කොහොම හරි තමන් තේරුම් අරගෙන මේක මේ අකුසලය, මේ හිත අකුසලය අකුසලය කියලා තේරුම් අරගෙන අකුසල සිතක් අකුසල සිතක් කියලාම කල්පනා කර කර ඒ සිත මැඩලන්න කටයුතු කරනවා. දුර්වලකම් නැති කෙනෙක් නෑ. මෙතෙන් දෙන්නේ නෑ. මම දන්න දුර්වලකම් නැති කිසි කෙනෙක් එන්නේ නෑ. ස්වල්ප දුර්වලකම් හෝ තියෙන. හැබැයි දුර්වලකම් දුර්වලකම් විදියට හඳුනාගෙන ප්‍රහාණය කරන මිනිස්සෙක් වෙන්න ඕන. ආජානීය පුරුෂයෙක් වෙන්න ඕන. ආජානීය පුරුෂයා කියලා කියන්නේ කාටද? යාට පින්නතුනේ මේ වේවැල් පහරක් ගහන්න ඕනේ. එයා කියන්න ඕනේ නිකන් ව්‍යංගයෙන් තේරෙනවා. පොඩි දෙයින් එක කෙනෙක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඔය ආජානීය අශ්වයා කියන සතාට පුළුවන්ලු මේ ඒ අශ්වාරෝගය හිතන දේ තේරුම් අරගෙන වැඩ කරා. එයා ගාන්ට දන්නවලු පිටට නැගලා ඔක්කොම ඉවරුනාට පස්සේ ඌ දන්නවලු දැන් යන්න තියෙන්නේ කියලා. සමහර වෙලාවට හැරෙන්න ඕන තැන එහෙම නැත්නම් වෙනදා යන පාරට අහවල් තැනට නම් යන්නේ එයා ආයි අන කරන්න ඕනේ දිගට මේ පාර ගෙනියනවා. මොකද එයාට මතකයි ඒක. ඒ වගේ ආජානීය පුරුෂයෙක් වෙන්න ඕන. ඔළුවේ අකුසල් ධර්ම පුරෝගන නැති වෙනවා. කට්ට කෛරාටික වෙට්ට පිත්තලකන් තියෙන්න බෑ. මේ සමාජයේ පරදින මිනිස්සෙක් ඉන්නවද? ඒ අය ලෝකෝත්තර ධර්මයේ ජයග්‍රහණය ලබන්නා වූ අය. මේ සමාජයේ ජය ගන්න කෙනෙක් ඉන්නවද? ලෝකෝත්තර සමාජයේ ජය ගැනීමක් නැත. ඉතින් ඒ නිසා මම තීරුම් ගත්තා මේ සමාජයේ ජයගෙන මොකටද මට කියලා. මට ආව අදහස ඒක. ආත්මේ සමාජයේ ජය ගන්න උත්සාහ කරපු කෙනෙක් මේ පුහුදුන් සමාජයේ සමග තරඟ කරලා ජය ලැබුවද කුමටද මට? ඒගොල්ල අපි කවදාවත් සටන් කරන්නේ නැන්නේ නිකම් නොවටිනා දෙයක් වෙනුවෙන්නේ වටිනා දෙයක් වෙනුවෙන් සටන් කරනවා. ඉතින් නොවටිනා දෙයක් වෙනුවෙන් සටන් කරන්නේ කොමටද කියන අදහසයි තමයි. ඒ නිසා මම මගේ සමාජය තුළ මේ ලෞකික ලෝකයේ සමාජය තුළ මම පරාජිතයි. සියලු දෙනාටම ඕගොල්ලෝ ජයග්‍රහණ. ඔය තමයි ඕගොල්ලෝ තමයි දෙනුනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දවසක් ඔය බස් රථයක මහත්මයෙකුත් එහෙමයි දිගට දිගට හයියෙන් හයියෙන් කතා කරගෙන ලොකු සිද්ධි දාගෙන එනකොට ඉතින් මං කිව්වා ඔබතුමා මට වඩා ඥානවන්ත බව පේනවා කියලා. ඒ මිනිහට ඉතින් හරි සන්තෝසයි ඒක. ඔයත් කියලා බලන්න ගෙදර මහත්තයට උණක් කියන්න බලන්න. ඔයා ඉතින් කොහොමත් මට වඩා ඥානවන්තයිනේ කියලා හරි සන්තෝසයි ඉතින්. ඉතින් ඔය වගේ ක්‍රම තියෙද්දි මොකද නිකන් රණ්ඩු කරගන්නේ? ඈ කොමන් දන්නවනේ ඉතින් ඔයාට මට වඩා හොඳ භාවනාව ගැන අවබෝධයක් තියෙනවා මට වඩා හොඳ ධර්මය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් කියලා මම දන්නවා කියලා කියන්නේ. ඒක ඇන්දිල්ලක් නෙමෙයි. ඒ මිනිස්සයාගේ මනස සැකසීමක්. මිනිස්සයාගේ මනස සැකසීමක් එතන. මනස ඉස්සෙල්ලම හදන්න ඕන. තමන්ගේ හිත බලාගෙන වැඩ කරන්න, අනුන්ගේ හිත දිහා බලාගෙන වැඩ කරන්න. එතකොට ජීවිතේ ගොඩාක් ගැටලු අඩු කරගන්න හැකියාව තියෙනවා. බල්ලන්ටත් ඉව තියෙනවා නේද? උන්ටත් අනුන්ගේ හිතේ තියෙන දේ තේරෙනව නะ. මිනිස්සෙකුට සිහියෙන් හිටියොත් අනුන්ගේ හිතේ තියෙන දේ තේරෙන්නේ නැද්ද? දෙතම තේරෙනවා. ඔබට අනුන්ගේ හිතේ නෙමෙයි විනෝතුනේ මේ විශ්වයේ තියෙන දේවල් බව ඔබට තේරෙනවා. දැන් බුදු කෙනෙක් මේ විශ්වය ගැන කතා කරේ කොහොමද? අපි සිතිවිලි වලටවත් කෙලෙස් වලටවත් කාලයටවත් කරුණු වලටවත් නෙමෙයි අපි අවධානය යොමු කරන්නේ, ධර්මයට. මොකක්ද ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ මේ සියල්ලෙන් ලබා ගන්නා වූ අවබෝධය. එහෙම කියන්න එච්චරයි, ඊට වැඩිය කියන්න බෑ. ඒක මේ සියල්ලගෙන්ම ලබා ගන්නා වූ අවබෝධයට අපි කියනවා ධර්මය කියලා. ඒ ධර්මයක් තම තම නැනපමණේ. සෝවාන් මාර්ගඵලයේ ධර්මය, සකදාගාම මාර්ගඵලයේ ධර්මය, අනාගාමී මාර්ගඵලයේ ධර්මය, අරිහත් මාර්ගඵලයේ ධර්මය වෙන්න පුළුවන්. එතකොට ධර්මයේ දැකපු අය ළඟත් යම් යම් දුර්වලතා තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. තියෙනව නැත්තේ නැහැ. බුදු කෙනෙක් වැඩ හිටපු කාලේ මාර්ගඵලලාභීන්ගේ පවා දෝෂ නැවත නැවත නිවැරදි කළා. දැන් ඉන්න පොඩ්ඩක් ආර්ය ධර්මයක් එහෙන් මෙහෙන් පොඩ්ඩක් කටතොල දාගත්ත ගමන් සම්මුති ඥානයට හරිපත් වෙච්ච ගමන් මේ යක්කු කියන්නේ අපි රහත් කියලා. ඉන්නව නේද රහත් වෙච්ච සෙට් එක? උන් රහත් නම් මම හත්තරයක් බුදු වෙලා. මට කියන්න තියෙන්නේ එච්චරයි. ඈ උන් රහත් නම් මං හත්තරයක් බුදු වෙලා. මොකද මේ ඔය අක්කු එකෙක්වත් එන්න කලින් තමයි අපි මේ ස්වාමීන් වහන්සේලා දෙන්න නමක් අපි මේක 90 ගණන් වල ඉඳලා 2000 විතර ඉඳලා මේක දේශනා කරන්න පටන් ගත්තේ. මේ කටතොල පොඩ්ඩක් ගාගෙන ධර්මයට ඇවිල්ලා මාර්ගයේ සම්මුති ඥාන සමහර අයට තියෙන්නේ. ලෝකෝත්තර පරමාර්ථ ඥානයට ඇවිල්ලා නැහැ. සම්මුති ඥානයෙන් මෙතන සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා ඥානය පහළ වෙච්ච ගමන් මේ යකා රහත් වෙලා. ඒ සම්මුති නිවන පරමාර්ථ නිවනක් බවට පරිවර්තනය කිරීමේ ලොකුම අභියෝගයක් තියෙනවා ඊළඟට. ඒක මහා අභියෝගයක් ඒක. මුළු ශරීර කූඩුවෙන්ම සක්කාය දිට්ඨිය ඉවත් කිරීම. ඊට පස්සේ තමයි අර පපුවට අර කැක්කුම එන්නේ නැති ගතිය හටගන්නේ ඊට පස්සේ. කන්ට්‍රෝල් එකක් ඕනේ නැහැ. ස්වභාවයෙන්ම මානසික පාරිශුද්ධත්වය පවතින පටන් ගන්නේ නෙළුම් පත වගේ. ඒ කියන්නේ මොනම දිය බිඳුවක්වත් අර වැලෙන ස්වභාවයනේ නේද නෙළුම් පත. පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න ඔය නෙළුම් කොලයක් අරගෙන දිගට වතුර ටිකක් දාලා බලන්න. ආන්නේ නෙළුම් පතේ ස්වභාවය එන්නේ පරමාර්ථ නිවනටපත් වුණාට පස්සේ. සම්මුති ඥාණයටපත් වෙලා සමහර අය රැවටෙනවා. එහෙම කීප දෙනෙක් ඉන්න ඔය ධර්මය අවබෝධ වුණා කියලා දැන් මෙහි ඇවිල්ලා ඔය දේශනා හරි මෙහි කරපු ඔය කාන්තාව හරි මේ කීප දෙනෙක් හිටියා රටවල් වල සහ ලංකාවේ ප්‍රකාශන හැම ඉදිරිපත් කළා. ඒගොල්ලන්ගේ ඉතින් වීඩියෝත් දැම්ම. ඒගොල්ලෝ කලබල වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම අහගෙන යන්න කියනවා. අනේ සායනහස මං අර මං කලින් දැකලා ඒ කිව්ව නේද? ඒ කිව්වට සායනහස ඒක නිකන් ඥානේ විතරයි ඒ දැర్శනේ දාවේ. ඊට පස්සේ කියනවා මට සැබෑ චේන්ජ් එක වුණේ ඊට අවුරුදු දෙකකට පස්සේ. ඉතින්දි තමයි සායනහස මගේ මේ කපුව ඇතුලේ තිබිච්ච මමායනය මාන්නේ ගැලවිලා හරි ඊට පස්සේ. ඊට පස්සේ ලැබුණු ඒ සුවය ඒක මහා පුදුමයි. ඊවසේ දෙවෙනි චේන්ජ් එක. ඊවසේ තවත් ඔගේ පිරිසුදු වුණාම තවත් ඉහළට යනවා. අපි කිසි කෙනෙකුට ඒක පාට ඉතින් දැන් මේ ශාවකයන්ට කිව යුතු ටික කියනවා නොකිය යුතු ටික කියන්නේ නැහැ. එනකොට ඒ වර්ධනය වෙන්න අවශ්‍ය ටික තමයි දේශනා කරන්නේ. ධර්මයේ උනන්දුව ඇති කරනවා. ධර්මයේ ප්‍රබෝධය ඇති කරනවා හැම කෙනෙක් ළඟම. අනුධම්මචාරීව ධර්මයට අනුව කටයුතු කරන යන කෙනෙකුට ඕනම කෙනෙකුටම මේ ධර්මයේ ප්‍රතිලාභ ලැබෙනවා. මේ ලෝකේ ඉන්නවා ධාමට යොමු වීම දුර්ලභයි. එසව ධාමට යොමු වෙන කෙනෙක් ඉන්නවා. ධාමට යොමු වෙලා ධර්මයේ අසමින් කටයුතු කිරීම, ඒක දියුණු කර ගැනීම දුර්ලභයි. ඊළඟට ඒම් පිරිසක් ඉන්නවා. හොඳින් අසමින් ගිහිල්ලා ධර්ම ප්‍රතිලාභය ලබන අය දුර්ලභයි. ධර්ම ප්‍රතිලාභය ලබන කෙනෙක් ඉන්නවා. ධර්ම ප්‍රතිලාභය ලබාගෙන ධර්මය ප්‍රගුණ කරගෙන ඒක හොඳින් මුවහත් කරගෙන වර්ණවත් කරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් දුර්ලභයි. එහෙම වර්ණවත් කරගන්න කෙනෙක් තුලින් අන් අයට ධර්මයේ දේශනා කරන අය දුර්ලභයි. දැන් ආනන්ද හැඳුරේ දුර්ලභ බව දේරනවනේ නේද? මං විතරක් නෙවෙයි, මං වගේ කවුරු ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මිනිස්සුන්ගේ මේ භව දුකට පිළිසරණ වෙන ඒ උත්තමයෙන් ඉන්නවා නම් හැම දිනාම මම බොහොම අගය කොට සලකනවා. යහපත් සිතින් ඒ කටයුතු කරනවා නම් ලොකු සද්ද නැහැ. ලොකු හඬටනේ සමහරලාට මිනිස්සු ඉන්නේ, දේශපාලකයොත් ඉන්නෝනේ. මහා හයියෙන් පට ගාලා කෑ ගහනවා. ඒක තමයි කතාව කියලා හිතනවා. හාමුදුරුවොත් ඉන්නෝ මේ මේට වඩා උස් හඬ තියෙන හාමුදුරුවෝ ඉන්නවා. මම හිතන්නේ මට හම්බෙච්ච හැම කෙනාම වගේ මට වඩා උස් හඬක් තියෙනවා. උස් හඬක් සහ ලොකු පාට් එකක් තියෙනවා ඒගොල්ලන්ට. ඒ පාට් එකක් නෑ මට, උස් හඬකුත් නෑ. ඇයි හේතුව? මට එහෙම එකක් උවමනා නෑ. මොකද මේ මවාපාපු උස් බවක්වත් හඬක්වත් ඕනේ නැහැ මේක දෙන්න. මේක බොහොම සංවේදී වෙන්නේ ගොඩාක් ධර්මයන් ප්‍රගුණ කරලා මුලින් ලෝකයේ පිළිබඳව අවබෝධයක් තියෙන ඉහළම තලයේ පිරිසට. එනිසා එක එක මට්ටම් වලට එන්නොත් මීට වඩා ගොඩාක් ලෝ තලයකට ආවොත් මම මීට වඩා ජනගහනේ ඉන්නවා. ඒ කියන්නේ ලෝ මට්ටමකට ආවොත් මේ ධර්මයේ තවත් මීට වඩා මේ ප්‍රාථමික මට්ටමට ආවොත්. දැන් වැඩිම හාමුදුරුවරන්ට සෙනගේ ඉන්න පිරිස දැක්කම මම දැකලා තියෙන මේ බොහොම සරල දෙයක් කතා කරන හාමුදුරුවෝ ඉන්න විශාල ප්‍රමාණයක්. මොනවද ඒ හාමුදුරු කතා කරන්නේ කියලා බැලුවාම මේ අදින පළදින එකයි කන බොන පැවැත්ම ගැන තමයි මේ දේශනේ තියෙන්නේ. එතකොට ප්‍රාථමිකයි. මිනිස්සුන්ට ඒක තේරෙනවා. ඒ නිසා ඒකත් එක්ක මිනිස්සු ඉන්නවා. දැන් ඒක හාමුදුරු කෙනෙක් කියන මොකද්ද කියන්නේ? ඉස්සරහින් පළුවන් තනි AC, දෙපැත්තෙන් පළුවන් ඩබල් AC කිව්වා. ඉතින් මිනිස්සු ඒකට සෑහෙන්න ඉන්නවා. පොඩි ඇඳුමක් ගැන කතාවක් එතන කරන්නේ. එතකොට මේ පොඩි දේවල් පවතින දේවල්. ඉතින් ඊට පස්සේ තා පොඩ්ඩක් එහාට ගියාම මොනවා හරි ගණන් ඉලක්කම් දැනුම දෙන්න ඕන. ඒකටත් දෙන්න ඕන මිනිස්සු. ලියා ගන්නවා, දැනුම ඉගෙන ගන්නවා කියන තැනයි ඉන්නවා. තවත් පැත්තකට ගියාම වන්දනාමාන. ඉතින් රහතුන් දකින්න බෑ. රහතුන් වන්දනා කරනවා. රහතුන්ගේ මෞපියෝ වන්දනා කරනවා. හැම වෙද වෙද ඉන්නවා. ඒකත් හොඳයි. තනවාසලතේ ඒකටත් ඉන්නෝ සෑහෙන සෙනඟක් ඉන්නවා. නමුත් මේ රහත් වෙන්න, ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න මට්ටමට පරිවර්තනය වෙන්නයි මේ දේශනාව තියෙන්නේ. අර එකක්වත් නෙමෙයි. අපි කිසි කෙනෙක් වෙද වෙද ඉන්නේ නැහැ. ඒ බුදු කෙනෙක් දේශනා කරපු පරමාය පූජාය, ප්‍රතිපත්ති පූජාය කියන තත්ත්වෙන් ආර්ය මගට පරිවර්තනය වෙන්නට අවශ්‍ය කරන අනුශාසනය අප ලබා දෙනවා, අපි ලබනවා. ඒ ගැන සන්තෝෂයි. අපේ ඉන්න අය පොඩ්ඩක් ගිහිල්ලා වටේ ගිහිල්ලා එනවා. ගිහිල්ලා ඇවිල්ලා කියනවලු මේ අපේ ડોක්ටර්ත් කිව්වම මේ දවසේ ආනන්ද හඳුනගෙන බලන කොච්චර හොඳයිද කියලා හිතෙන්නේ. හා හඳුනන්නේ වටේ පොඩ්ඩක් ගිහිල්ලා හන්න ඕනේ කිව්වා. අහලා එනකොට තමයි තේරෙන්නේ ඒ තුල තියෙන රිද්මය මොකද්ද කියලා. තේරුණා නේද? මේ 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 රිද්ම් මනින දැන් උපකරණ තියෙනවා. හඬේ වුණත් ඒ ප්‍රස්ථාරයෙන් එයාගේ තියෙන වොයිස් එකේ තියෙන ගුණාත්මක භාවය අයිනවා. සිතෙහිත් එහෙමයි. ඒත් එහෙමයි. ගුවන් විදුලි නාලිකාවල එහෙම ගියාම අපි ඒගොල්ලන්ට මේ හඬ පිළිබඳව පුදුම විද්‍යාත්මක දැනුමක් තියෙන අය ඉන්නේ. ඉතින් මගෙත් ඒ හඬ පිළිබඳව මේ විශේෂයෙන් කිව්ව හොඳයි කියලා ඔය සිරස මාධ්‍ය වැඩසටහනකට එහෙම ගියපු වෙලාවේ ඒගොල්ලෝ ඒ රිද්මය බලලා කිව්වා සයින්හස්සේගේ මේ තියෙන රිද්මය ඉතාම හොඳ රිද්මයකට යන්නේ කිව්වා අපිට මේ හොඳ මානසික තත්ත්වයන් අවදි වෙන රිද්මයකින් යන්නේ කිව්වා. එනවා නේද? ඒක රිද්ම තියෙන මනුස්සයාගේ කොතෙන්ටද මේ මානසික මොන අවදියක්ද සිද්ධ කරන්න කියලා. එතකොට මේ ලෝකෝත්තර ධර්මය අවදි කරන රිද්ම් එකක් තියෙනවා, රිද්මයක් තියෙනවා. ඒ රිද්මයෙන් තමයි අවදි වෙන්නේ. එනවා නේද? මේ සමහර අය විප්ලවකාරයෝ හිටියා මට වඩා හොඳට මානව හිතවාදී බවක් කතා කරනවා. ඒ වුණාට ඒ රිද්මය අවදි කරන්නේ විප්ලවයකට. දැන් විජේවීර වගේ උන්නහේ කෙනෙක් ගත්තාම පුදුම බණනේ කතා කරන්නේ කතාවේදී. අපි හිතයි සීවෙමු, ප්‍රේම හිතයි සීවෙමු, දයාපන්න වෙමු, ප්‍රේම කරමු, අපි මේක සාධාරණ කරමු කියලා විප්ලවය ඇතුළේ යන්නේ රිද්මය විප්ලවය. වචනය හරි ශ්‍රේෂ්ඨයි. ඔසාම බිල්ලාඩන් කතා කරනකොට උනත් එයා මීට වඩා සංවරයි. හැබැයි රිද්මේ විප්ලවය කතාව බෝධිසත්ව. ඒව අඳුනගන්න පුළුවන් ලොකු ඥානයක් තියෙන්න ඕන. අන්න ඒ මට්ටමට බුද්ධිමත් වුණොත් මේ සමස්ත සමාජය මේ රටේ මිනිස්සු රවට්ටන්න බෑ. කවුරුත් තවට්ටන්න උත්සාහ කරන්නේත් නෑ. රවට්ටන මිනිස්සුන්ට ඉඩක් හම් වෙන්නේ නෑ. ඔය රිද්මේ ඉඳලා දැන් අපේම බණ ටික අහලත් ඒ වගේ හාමුදුරු කෙනෙක් ලෑස්ති වුණා මේ 2020 වෙනකොට රහතන් වහන්සේලා 100ක් නිර්මාණය කරනවා කියලා මොකද්ද බණ කට්ටිය ගියා බුෂ් කියලා ඔක්කොම. රිද්මය අවුල් ප්‍රෝඩාව වචන ඕ රහත් වෙන්න බුදු වෙන්න. මමත් ඉතින් කිව්වා අනේ කවුරු හරි හාමුදුරුවෝ මං බණ කියන හාමුදුරුන්ට ආදරෙයිනේ. ඉතින් මං කිව්වා අනේ යන්න ගිහිල්ලා බණ අහන්න මොන හාමුදුරංගෙන් වුණක් කමන්නේ කියලා. මෙන්න ඒගොල්ලන්ගම එක්කෙනෙක් මටත් ගෙනල්ලා දුන්නා නිකන් මටත් ඉගෙන ගන්න කියන වගේ දේශනා ටික. මම පොඩ්ඩක් ඇහුවා. අහලා බලලා මං කිව්වා මම හිතන් හිටියේ මේ මිනිස්සයා හරි දෙයක් කියනවා කියලා. මෙයා මේ බොරු කියන්නේ කියලා. මෙයා මේ බොරුවක් කරන්නේ කියලා මම එතන ඉඳලා දොස් කිව්වා. ඉතින් සමහර අයට රිදුනා, සමහර අයට පීඩාපත් වුණා. ඒකත් දේවල් ඇති වුණා. ඉතින් මටත් සමහරලාට බන කියන අයගෙන් මම පොඩ්ඩක් බලනවා මේ මිනිස්සයා පොඩ්ඩක් හරියට ඒක කියනවද කියලා. හරි දෙයක් කරනවද කියලා බලනවා. ඒකට මම හරි දෙයක් කරනවා නම් දොස් කියන්නේ නෑ. ඒක වැරදියට සද්ධර්මය දේශනා කරනවා නම් ඒ රිද්මය වැරදි නම් ඒ රටාව වැරදි නම් එතනින් අපිට තේරෙන එතන ධර්මයේ නෙමෙයි පැන නගින්නේ කියලා. එතන වෙන දෙයක්. මේ ධර්මයක් අවබෝධිත කෙනෙක් එක්ක නිකන් කතා කර කර ඉන්න. මොකද හේතුව අර රිද්මය එනවා. එහෙමද? නිකන් ආලෝණීලෝ තියෙන ගුණහර්ප තියෙන. කමන්නේ ඒව හරි කතා කර කර ඉන්න අර රිද්මය එනවා. ඒ හිතා ගන්න බැරි එකක්. ද්වේෂ සහගත තියෙන මනසක් එක්ක නිකන් බුදුබණ කතා කර කර ඉන්න. අර කාලකණ්ණි රිද්මය එනවා. දැනන්නේ ඒකයි වැදගත් වෙන්නේ. මේ වචනයට කියන්න බැරි දහමක් ලෝකේ තියෙනවා. බුදු කෙනෙක් දේශනා කරා පන්සාලික රසත් දේශනා කරලා මේ ඇත්තේ ටියා ගහකින් කොළ ටිකක් අරගෙන කියනවා මහණෙනි මම ඔබට දේශනා කරපු ටික මෙච්චරයි. වචන කියන්නේ මෙන්න මේ වගේ පොඩි දෙයක්. ඔබට අවබෝධ කරගන්න තියෙන ප්‍රමාණය මේ මහ වනයේ තියෙන කොළ වගේ. ඒ වගේ තමයි සදාකාලිකවම ඔබට ඔබගේ විශ්ව ඥානේ සම්මා දිට්ඨියෙන් දකින්න තියෙන දහම මේ විශාලයි. මේ ආනන්දහාමුදුරු මේ දේශනා දැන් දහස් ගාණක් දේශනා කරත් මේ පොඩි අතෙහි තියෙන පොඩි කොළ කීපයක් විතරයි. මේ හැම දෙයක්ම සැප විඳීම සඳහා තමයි උපකාරක වෙන්නේ. මෙලව සැප සසර සැප සඳහා. අපේ ජීවිතයේ ස්වභාවයෙන්ම අපේ ආත්මය සෑදී තියෙන්නේ දුකටපත් නොවි වාසය කරන්න. ආන්න ඒ ස්වභාවිකත්වයට ඉඩ දෙන්නයි අපි මේ ධහමෙන් පුරුදු වෙන්නේ. අන්න ඒකට කියනවා නිර්වාණය. නිර්වාණය